දෙදහස් විසි එක වසරේ තුන්වැනි මාසේ අද 21 වෙනිදා භාවනා වැඩසටහන සබ්බරසෝ ධම්මරසෝ ජිනාති අපි සියලු දෙනාම නිමක් සොයාගෙන යන පිරිසක් තෙරක් සොයාගෙන යන පිරිසක් සත්‍ය සොයාගෙන යන පිරිසක් අප අපගේ වගකීමත් එයයි. අපි අනාථ වුණොත් සසර අනාථ වෙන්නේ දුක් විඳින්නෙත් අපිමයි. සනාථ වුණොත් සනාථ වෙන්නේ අපිමයි පින්වත්නි. ඒ නිසා අපි මහත් උත්සාහයක් පරිශ්‍රමයක් දැරිය යුතුයි. මේ දුර්ලභව භාග්‍යවත් වහන්සේ අපට ලබා දුන්නු ඒ දහම් පණිවිඩය අපේ ජීවිත තුළ ජීවමාන කර ගැනීම උදෙසා. මා දකින ප්‍රධාන කාරණය තමයි අපේ පින්නතුන් බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය නොදන්නවා නෙමේ, දන්නවා. මොකද්ද තියෙන ප්‍රශ්නය? බණපදේ හරියට දන්නවා. මොකද්ද තියෙන ප්‍රශ්නය? ප්‍රත්‍යක්ෂ නොවීම. ඒක නේද තියෙන ප්‍රශ්නය? බණපදේ දන්නවා. අවීචි මහ නරකයෙන් පටන් ගත්තන් අට අගනිට්ටා බ්‍රහ්ම ලෝකයෙන් ඉවර කරයි. ඒ සියල්ල දන්නවා. බණපද බොහෝමයක් දන්නවා. බණපද බොහෝමයක් දන්නවා. නැත්තේ ප්‍රත්‍යක්ෂතාවය. ලොකුවට නෙමෙයි නිවන් දකින්නට එක බණපදයක් ප්‍රමාණවත් කරගත්ත ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. ගිහියෝ, පැවිද්දෝ, උපාසක උපාසිකාව මේ හැම දෙනාම සිටියා. පද හතරක්, පද තුනක් එක දේශනයක් තමයි ගොඩාක් දෙනෙකුට අහන්න ලැබෙන්නේ. නිරන්තරයෙන් බුදුහාමුදුරු මුණ ගැහිල බණහන්න හම්බුන්නේ. නමුත් ඒ එක පදේ එක වචනය මුළු ජීවිතේම පරිපූර්ණ කරගන්න යොදාගත්තා. ඒකට එක හේතුවක් තමයි හොඳ ප්‍රඥාවන්ත උග්ගටිතඥ මිනිස්සු හිටපු නිසා. ඒ කියන්නේ ඒ කාලේ වසවිස කන්නෙත් නැහනේ. පරිසරේනුත් හොඳට ඔක්සිජන් එහෙමත් තියෙන්නේ නැති. අපිරිසිදු නෑනි වාහන වලින් දුම ගිහිල්ලා. එතකොට මිනිස්සුන්ගේ මොලෙත් හොඳට වැඩිලා ඇති. එක එක බෙහෙත් වර්ග ගහලා, එන්නත් වර්ග ගහලා මේ මොලේ සෛල මැරිලත් නෑනි. එතකොට හොඳ කල්පනා ශක්තියක් තියෙන්නත් ඇති. හොඳ ධාරණ ශක්තියක් නම් තිබුණා මේ ඔය එක එක වස විස කන්න බෙහෙත් ගන්න කලින් මිනිස්සු ඉපදිච්ච අයට හොඳ ධාරණ ශක්තියක් තිබුණා. හොඳ ස්මරණ ශක්තියක් තිබුණා. පුස්තකාල වැනි ඔළු තිබ්බා. ඒක ඔය සුදු ජාතිකය ලියලක් තියෙනවා, ලංකාවේ මිනිස්සුන්ගේ ඔළු පුස්තකාල කියලා. ඉතින් ඒකත් එක හේතුවක් පින්වත්නි. ඊළඟට පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වැනි උත්තමයෙක්ගේ ස්වරයෙන් අහන්න ලැබීම තවත් හේතුව. බුදුරජාණන් වහන්සේ තරංගේ මනස පරිපිරිසර පරීක්ෂා කරලා හරියටම මේ මිනිස්යාගේ ප්‍රශ්නය හඳුනගෙන හරියටම එතෙන්ට බණපදේ කියන්න තරම් දක්ෂේ අද කොතනකවත් නෑ. ඒ තරම් ඒ කාලෙත් නෑ, අද කාලෙත් නෑ. ඉතින් ඒකත් එක හේතුවක් තමයි නිවන් දකින්න හේතු භූත වෙච්ච කාරණාවක් හැටියට. ඔබ සොයන්නේ ආනන්ද හාමුදුරුවන්ගේ බණ තුලින් නිවන් කියලා හිතනවා නම් ඒක වැරදි. එහෙමනොත් ඔබ පුජ්‍යලයට පරාද වෙන්න අකමැති නිසා මං කියන දේ පිළිගන්න අකමැති වෙනවා. කවුරුත් කැමති නැහැ කෙනෙකුට කෙනෙක් යටත් වෙන්න. ඔය හාමුදුරුවන්ට වැන්දටවත් කාට කාටවත් ගරු කළාටවත් කිසි කෙනෙක් කිසි කෙනෙකුට යටත් නැහැ. කවුරුත් බලන්නේ පරයා නැගී සිටින්න මිසක් යටත් වෙන්න කැමති නැහැ. ඒක සාධාරණයි. ඒක ඔබට මට කාටත් සාධාරණයි. හැබැයි ඔබ යටත් විය යුතු දෙයක් තියෙනවා. එතෙන්ට යටත් වෙන්නේ නැත්නම් එයා පහත් පුජ්‍යලේ. මොකද යටත් විය යුතු තැන සත්‍ය. සත්‍යයට හිස නමන්න නැත්නම් ඒ මිනිසයා කවුද? ඥානවන්තයෙක්ද අඥානෙද්ද? අඥානෙක්. ඒ නිසා සත්‍යයට ඔබ හිස නමන්න ඕන. ඔබ කමන්නේ අම්ම තාත්තට හිස නැමුවේ නැතත් කමන්නේ. අම්ම තාත්තට යටත් නැහැනේ දැන් ඉන්න දරුවෝ. එහෙම කාටවත් ඒ නිසා සත්‍යයට හිස නමන්න ඕනේ. කොච්චර තර්ක කළත් කොච්චර වාද කළත් ඔබ සත්‍යයට හිස නමන්න ඕනේ. එහෙනම් ඔබේ ජීවිතයේ ඔබ ඇත්ත දැක දැක ඇත්ත පාගනවද කියලා බලන්න. අපි තා දසවස් කීපයකින් මැරෙනවා කියලා දැක දැක ඒ සිතිවිල්ල අපි පාගනවා නම් අපි ඒක පිළිගන්නේ නැති පිරිසක් නේ. අපි ඒක පිළි අරගෙන ජීවත් වෙන්න ඕන. එතකොට තමයි ජීවිතේ උපමට්ටම් වෙන්නේ. මොකද අපි පිළිගන්න ඕන මේ සියවස ඇතුලේ තා වසර කීපයකින්, එහෙම නැත්නම් දසවස් කීපයකින් අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? මේ ඉන්න ඔබ මම අප හැම දෙනාම සෙත්ත පෝච්චයන. ඒක අපි පිළි අරගන්න ඕන. එතකොට අපේ තියෙන අනවශ්‍ය මාන උද්දච්ච එතනම බින්දෙන පින්වත්නි. මරණය පිළිගන්න තැන, මරණය දකින තැන මාන උද්දච්ච අවිද්‍යාව පිළි මේ පල්ලෙහාට වැටෙනවා. මරණය අභියස ඒ ඕන තරම් උදාහරණ ගෙනල්ලා අපිට පෙන්වන්න පුළුවන්. නමුත් ඒක අපිට පිළිගන්න පුළුවන් කාරණයක් නේද? ඒක පිළිගන්න බැරි නම් නේ අපි ගොඩක් උදාහරණ ගෙනල්ලා පෙන්වන්න ඕන. ඒකට කියන්නේ මරණ සතිය. මරණ සතිය කියලා අපි මොනවා හරි පාටයක් හදාගෙන කියෝ කියෝ ඉන්න එක නෙමෙයි අපි කරන්න ඕන. අපේ හෘදයාංගමෝ අපේ ජීවිතේ මරණයට පත් වෙනවා කියලා දකින්න ඕන. ඒ සත්‍ය පාගන්න එපා. තේරුණා නේද? ඒ සත්‍ය පාගන්න එපා. ඒ සත්‍ය පිළිගන්න පිනවත්. ඊළඟට පෙන්වත් මේ බඹයක් පමණ ශරීරයේ අඩි 5යි ගානක් උස, අඩි 6කට නොවැඩි අඩු වැඩියෙන් මේ තියෙන කාගෙත් ශරීර මහා ජල කඳක්. මේ මහ පොළොවේ තියෙන ජලය බීල බීලම මේක පුරවගෙන තියෙන්නේ. ජල ගොඩක් ඇවිදින්නේ. ඊළඟට මේ මනුස්ස ශරීරේ මම මම කියලා කෑ ගැහුවට මේ සත්ත්ව මලකුණම මේ ශරීරේ කොච්චර පිරලා තියෙනවද? මේක මස් මාංශ කන කෙනාට මස් වලටම බෙදුවොත් එහෙම මේ ශරීරේ මස් වලින් දැහැින ප්‍රමාණය මනුස්ස ශරීරේ මස් වලට වඩා බර ප්‍රමාණයක් මාළුයි මසුයි මිනිස්සු කාලා ඇතේ. එතකොට මලකුණු ශරීර වලටත් මේක අයිති වෙනවා. මහ පොළොවේ සාරයෙන් හැදෙන ධාන්‍ය වලටත් අයිති වෙනවා. ඉතින් එහෙම මලකුණු ගොඩක් තමයි ඇවිදින්නේ පින්වත්නි. ඒ නිසා මිනිස්සුෙකුට මතක වස්ත්‍ර පූජා කරනකොට, පෑන් වඩනකොට ඒ මිනිස්සයා මේ අවුරුදු 80ේදී 100ේදී කාපු කුකුලන්ට මාළුන්ට හරට්ටත් ඌරන්ට මේ පින් අයිති වේවා කියලා පෑන් වඩන්න ඕන. ඒක හොඳ නැද්ද? ඒක තමයි කෙරෙන්න ඕන. නැත්තම් ඒ සතුන්ට පින් කොහෙද? මොකද සත්තුන්ට සොහොන් පිටින්නේ නැහෙනේ. සත්තුන්ගේ සොහොන් පිටින්නේ කොහෙද තියෙන්නේ? මිනිස් ශරීර. එතකොට සත්තුන්ගේ සොහොන් පිටින්නේ තමයි පින්වත් නේ. ওই මිනිස්සුන්ගේ සොහොන් පිටින්නේ කියලා කියන්නේ. දැන් මේ සත්‍ය පා ගන්න හොඳ නෑ. මේ සත්‍ය අපේ හදවතට පිළිගන්න ඕන. ඇයි පිළිගන්නේ? අපි ළඟ තියෙන වැරදි දෘෂ්ටි මකන්න පුළුවන් මේ සත්‍ය පිළිගන්නකොට. මාන්න, දිට්ටි, අවිද්‍යා කියන ඒවා බැහැර වෙන්නේ මෙන්න මේ වගේ ඇත්ත අපි පිළි අරගෙන පිළි අරගෙන හිස නමාගෙන හිස නමාගෙන යනකොට කෝ අවසානේ මම. ඇත්ත නොපිළගන්නා හින්දා නේද පින්වත්නි මේ මමෙක් හැදෙන්නේ. අවිජ්ජාපච්චය සංඛාර. අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? ඇත්ත පිළිනු ගැනීම. ඇත්ත පිළිනු ගැනීම. ඇත්ත නොදැකීම, ඇත්ත පිළිනු ගැනීම දෙකම වෙන්න පුළුවන්. ඇත්ත දකින්න ඕන. සමහර අය දැක දැක පිළිගන්නේ. එහෙමත් ප්‍රශ්නයක් තියෙනවනේ. පිළිගන්න ඕන. ඇත්ත පිළිගන්න ඕන. බොරුවට පිළිගැනීමක් නෙමෙයි. ඇත්ත ඇත්තටම ඇත්ත පිළිගන්න ඕන. එවිට ජීවිතේ වෙනස් වෙනවා. මාන උද්දච්ච අවිද්‍යාව තියෙන මිනිස්සු ටිකක් ලෝකේ කොහොමත් ඉතුරු වෙනවා. ටිකක් ඉඳපු ආවි. ඇයි? ඒ මිනිස්සු තමයි පින්වත්නි මර විකාරයෙන් මේ රටවල් ලෝකේ ගොඩනගනවා කියලා දෙයක් කරන්නේ මේ මිනිස්සු තමයි. මිනිස්සු හිතාගත්ත මාන්නය, තත්ත්වය, උද්දච්චකම එක තමයි මේ රට ගොඩනගන්නේ. ඒ අනන්ත අප්‍රමාණ දුකකට, වේදනාවකට, ඒ දුක වේදනාව මිනිස්සයාට නොපෙනෙන්න සලස්සන්නේ මිනිස්සයාගේ තියෙන මාන්න උද්දච්චකම. මනුෂ්‍යයාගේ තණ්හාව. අවුවේ හිටගෙන ඉන්නවා. මේ මනුස්සයට තේරෙන්නේ මේ මනුස්සයා අවුවේ හිටගෙන ඉන්නවද කියලා. ඔෆිස් එකක දවස දවසෙම පුටුවක වාඩි කරලා තියෙනවා. තමන් පුටුවක වාඩි වෙලා ඉන්නවද කියලා තේරෙන්නේ නැහැ. හැමදාම උදේ හවස 8:05 යනවා දුක් විඳගෙන. මේ මනුස්සයාට එහෙම දුකක් විඳිනවා කියලා තේරෙන්නේ නැහැ. ඇයි ඒ? මාන උද්දච්ච අවිද්‍යාවන් ටික නිසා. ඒක නැති වුණා නම් එහෙම දුක පේන්න පටන් ගන්නවා. ඉතින් අරකින් වැහුනට පස්සේ ඒ නිල මානෙන්, බල මානෙන් ඒක වැහුනට පස්සේ අර දුක පේන්නේ නැතුව යනවා. හරියට පේනවත් නේ අර මේ ඒ මාන්නේ හරියට පේනවා මේ අර හිරිවට්ටන්න ගහන එන්නතක් වගේ. හිරිවැටෙන එන්නත ගැහුවට පස්සේ තුවාලේ ගැපුවට ඕක තේරෙන්නේ නැහැ. ඒ නිසා මිනිස්සුන්ගේ මාන උද්දච්චකම් කියලා කියන්නේ මිනිස්සුන්ගේ මනස හිරිවට්ටපු එන්නතක්. අනේ හිරිවැටීම නිසා තමයි මිනිස්සු දුවන්නේ. මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මිනිස්සු විඳින දුක. ඒ මිනිස්සුන්ට තේරෙන්නේ නැතුව යනවා. ඇයි? ඒ දුකට එහා ගියපු මාන්නයක්, උද්දච්චකමක්, අවිද්‍යාවක් තියෙන නිසා. ඒකනේ පින්වත්නි බුද්ධ කාලයේදී මේ ජීවිතය අවබෝධ වෙනකොට රජවරු රජකම දාලා ආවා. ඇමතිවරු ඇමතිකම දාලා ආවා. සිටුවරු සිටුකම දාලා ආවා. ඒ නිසා මේ කුණු ටැක්ටරේ වැඩ කරන්න, ඒ කියන්නේ මේ ලෝකේ තියෙන කුණු ටික ඇදගෙන යන්න එපැයි. ඉතින් ඒ කුණු ටැක්ටරේ වැඩ කිරීම සඳහා කුණු වලින් එන ගඳ මැකෙන තරමේ මාන්නය, උද්දච්චකමක්, අවිද්‍යාවක් තියෙනවා. එවිට ඒ කුණු ගඳ මැකෙනවා. ඊට පස්සේ කුණු ටැක්ටරේ එළවගෙන යනවා. එම්බෙන්නත් නේ අපිට ඔය කුණු වදින ට්‍රැක්ටරයක් ළඟින් යනකොට හරීම ගඳයි. හරීම අපි නහය වහගෙන යන්නේ. නමුත් බලන්න මේ ට්‍රැක්ටරේ ඇතුළෙම ඉන්න මිනිස්සේ, ඒක පදවගෙන යන මිනිස්සේ කොහොම ගඳවල් ඒ මිනිස්සයා දරනවා ඇද්ද? ඇත්ත වශයෙන්ම ඒක නෙමේ පින්වත්නි නියම කුණු ට්‍රැක්ටරේ. මේ මිනිස්සුන්ගේ සිත් වල තියෙන ගඳ, අපිරිසිදුකම්, සිතිවිලි වල තියෙන නරක සිතිවිලි තමයි බරපතලම ගඳ සහිත කුණු ට්‍රැක්ටරේ. කාට හරි කියන්න පුළුවන් නම් ආන්දරේ මගේ නම් එහෙම කුණු ගඳ ගන්න ට්‍රැක්ටරයක් නැහැ කියලා. ඒක බොහොම හොඳයි. දිව්‍ය ලෝකයක් වගේ මගේ හිතනම් පේරාදෙනී මල් උද්‍යානය වගේ කියලා කියන්න පුළුවන් නම් ඒක බොහොම හොඳයි. ඒ කියන්නේ පින්නතුනේ මෙයාගේ මේක කුණු වෙන්නෙත් සුවඳ ගහන්නෙත් මේ ලෝකෙින් එක එක දේවල් අපිට පැමිණෙනවා. අපි එකතු කරගන්න දේවල් අනු තේරෙනවද? අපි එකතු කරගන්න දේවල් අනුව තමයි මේක කුණු ගඳ ගහන්නේ, මේක සුවඳවත් වෙන්නේ. සුවඳවත් දේවල් එකතු කරගෙන ආවොත් සුවඳවත් වෙනවා. කුණු ගඳ ගහන දේවල් එකතු කරගෙන ආවොත් කුණු ගඳ ගහන. එතකොට කුණු ගඳ ගහමින් තිබුණත් එයාට පුළුවන් කුණු ගඳ ගහන දේවල් එළියට දාලා සුවඳවත් දේවල් පමණක් එකතු කර ගැනීමේ වැඩපිළිවෙල ආරම්භ කරන්න. අන්න ඒකට කියනවා කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපන සබ්බපාපස්ස අකරණං. ඒ කියන්නේ කුණු ගඳ ගහන දේවල් එළියට දානවා. කුසලස්ස උපසම්පදා සුවඳවත් දේ පමණක් එකතු කර ගන්නවා. සත්පුරුෂ මනසකට විතරයි පින්නතුනි මේ ලෝකයේ සත්‍ය සමග සැසඳෙන්න පුළුවන්කම තියෙන්නේ. සත්පුරුෂ මනසකට විතරයි. එතකොට අසත්පුරුෂ සිතකට, අසත්පුරුෂ සිතකට පින්නතුනි ධර්මය කරා පැමිණෙනකොට ඒක හරියට තුවාලෙට ලුණු වැටෙනවා වගේ වැඩක් වෙනවා. තේරුණා නේද? තුවාලෙට ලුණු වැටෙනවා වගේ වැඩක්. මොකද වෙන්නේ? ලුණු වැටෙනකොට තුවාලෙට දනවනේ, කැක්කුමයි. ඉතින් අසත්පුරුෂ මනසට කවදාවත් ධර්මය ප්‍රිය වෙන්නේ නැහැ. ධර්මය ගිනි ගන්නවා. දැන් අපේ මේ රියදුරු මහත්මයෙක් හිටියා ඉස්සර එක්කෙනෙක්. එයාට බණ අහනකොට එයාට ඉන්න බැරි වෙනවා. මමත් මේක දකිනවා. මනුස්සයට හරි අමාරුවක් ඇති වෙනවා මේ බණපද ඇහෙනකොට. මිනිහන ඉමීසර ඩිංගක් වෙලා ඉඳලා නැගිටලා දුවනවා. දුවල පීකරයකින් ඇහෙනවා නම් බණ හාමුදුරුවන්ගේ, මේ මිනිහට සිද්ධ වෙනවා මේ පීකරේ හඬත් ඇහෙන්නේ නැති දුරට යන්න. ඉතින් මිනිහා කියනවා හාමුදුරුවනේ මගේ බණ අහනකොට මම නිකන් පිච්චෙනෝ වගේ එකක් වෙනවා, මොකද්ද දන්නේ මට මේ අහගෙනම ඉන්න බෑ මේ, මම ඉතින් දුවනවා කිව්වා. දැන් පිටින් දැක්කහම මේ මිනිස්සයා පින්වත් නේ මේ ඇල්වතුරත් නිවල බොන තහලේ මිනිස්සේ. ඒ කියන්නේ ඒ තරම් හීන් තලප ගැහැල්ල වගේ අරි නිවිච්ච මිනිස්සයා. කොතනද සෞත්තු? අන්න මයින්ඩ් එක. මයින්ඩ් එක සෞත්තුයි, හිත සෞත්තුයි නරකයි. එතකොට අර හිතට බණපදයක් ඉලක්ක වෙනකොට ගිනි ගන්නවා. මං කිව්වා ඔබතුමා ඔය හීල් තලප කෑල්ල වගේ හිටියට හරියට නිමිලා මේ ඔබතුමාගේ මනස මහ දුෂ්ට මනසක් තියෙන්නේ කියලා. ජරා මනසක් තියෙන්නේ. ඒ කියන්නේ අපි කොච්චර ආශ්‍රය කරත් අවශ්‍ය තැනක් වෙච්ච ගම මිනිහ පැත්තක දිවවා. දැනන්නේ ඒ වගේ මිනිස්සු ඉන්නවනේ ඕන තරන්නේ. ඔව් අවශ්‍ය තැනදී පරණ දිවවා. ඒ වගේ ගුණයක් වශයෙන් ප්‍රකට වෙන්න ඕන තැන්වලදී ගුණේ ප්‍රකට වෙන්නේ නැතුව යනවා. දැන් මිනිස්සෙගේ ගුණයක් ප්‍රකට වෙන තැන් හොයන්න පුළුවන් නේ. ඔව්. දැන් ඔහොම ඉද්දී වරි වරිෂෝ. ඔහොම නෙමෙයි අපි යම්කිසි ප්‍රායෝගික තැනකදී තමයි එයාගේ ගුණ හොයන්න පුළුවන්. ඕම ඉදදී හැමෝම හරි හොඳයි. කිසි ප්‍රශ්නයක් නැහැ. මේගොල්ලන්ට නින්දා කරලා බලන්න ඕන, බැනලා බලන්න ඕන, එකක් කම්බුලට ගහලා බලන්න ඕන, බලන්න ඕන ගුණේ ප්‍රකට වෙන විදිය. ආධාරයක් එහෙම ඉල්ලලා බලන්න ඕන නේද? එතකොට මේ කොහොමද ගුණේ ප්‍රකට වෙන්නේ කියලා හොයාගන්න පුළුවන්. ගුණේ ප්‍රකට වෙන්න ඕන තැනදී ගුණේ ප්‍රකට වෙන්න ඕන. ඒකයි වැදගත් පින්වත්නි. ඒකයි වැදගත්. ඒ නිසා පින්නතුන් හොඳයි. නරක පින්නතුන්ටත් පාලනය කරගන්න බැරි හිත තමයි නරක. එහෙනම් මම මේ කියන්නේ මේ ධර්ම දේශනා කරන්නේ ඔබට නොමේ ඔබගේ සිතට. ඉතින් හිතයි මමයි දෙන්නම එක්කෙනෙක් කියලා හිතන අයට හිතෙන්නේ මේ මට බන කියනවා කියලා. නමුත් ඇත්තටම ඔබට නෙමේ බන කියන්නේ, ඔබ ඊටාම හොඳයි. ඔබ කියන්නේ ඔබ අන්ධෙක්නේ. ඔබ ඊටාම හොඳයි. ඔබට මුකුත් කරගන්න බෑ. තේරුණා නේද? දැන් ඔබ පාලනය කරන්න ඉන්න කොරෙක්. කොරෙක් කරේ නැගලා රන්දේකුයි කොරෙකුයි එකතු වෙලා ගමනක් ගියපු කතා එහෙම අපි අහලා තියෙනවානේ. මොකද කරන්නේ දැන්? කොරාට ඇවිදින්න බෑ. අන්දේට ඇවිදින්න පුළුවන්. එයාගේ අන්ද විතරයි තියෙන්නේ. කොරාගේ අත් දෙකයි කකුල් දෙකයි කොර වෙලා තියෙන්නේ. නමුත් ඇස් පේනවා එයාට. එතකොට මොකද කරන්නේ? අන්දයාගේ කරේ නගිනවා කොරා. අන්දය හොඳයි. අන්දය කිසි වරදක් නැහැ. ඒ උනාට කොරා සවුත්තු නම් මොකද වෙන්නේ? කොරා සවුත්තු නම් අර අන්දයව එක්කන් යනව නේද? එහම කොරාට කැමති කැමති පාරවල්වල බොරු කියලා හරි එක්ක යනවා. අන්න ඒ වගේ අන්දේකුයි කොරේකුයි ඔබ ළඟ ඉන්නවා. මේක අභිධර්මයේදී විග්‍රහ වෙන හොඳ උපමාවක් වෙනවා. අන්දේකුයි කොරකුයි ඔබ ළඟ ඉන්නවා. එසා ඔබ අන්දයි, හිත කොරයි. මෙන්න මේ අන්ධ මනුස්සයා අර කොරා කියන දේ කරනවා. මොකද දකින්නේනේ. කොරාගෙන් නිදහස් වෙන්න නම් ඔබ ඇස් පාද ගන්න ඕන. හිතෙන් නිදහස්ස ලැබෙන්නේ ඔබ ප්‍රඥාව උපදවා ගත්ත දවසට. චක්කුම් උදපාදි මම ඇස උපදවා ගත්ත කොරා බිමින් තිබ්බා. කවුද? බුදුරජාණන් වහන්සේ. ඊළඟට ආර්ය මහා රහතන් වහන්සේලත් එහෙමයි. කොරා බිමින් තිබ්බා ඇස් පාදගෙන. ඔබත් කැමති නම් කොරා බිමින් තියන්න ඇස් පාදගෙන. සංකල්ප වලින් වැඩ කරන්න එපා. මතවාද වලින් වැඩ කරන්න එපා. දෘෂ්ටි වලින් වැඩ කරන්න එපා. ප්‍රත්‍යක්ෂ ලෝකේ වාසය කරන්න. දැන් වැඩිම වැඩ කරන්නේ අපි මොනවයින්ද? අපිට ලැබිච්ච දෘෂ්ටිත් එක්ක. මේ ලෝකේ ඉන්න හැම මිනිස්සයම එයාට ලැබිච්ච දෘෂ්ටිත් එක්ක තමයි එයා වැඩ කරන්නේ. එයා අවුරුදු සමරනවද, නත්තල් සමරනවද, වෙසක් පෝය සමරනවද, මහා සිකුරාද සමරනවද, සිවරාත්‍රි සමරනවද, මොනවද කියලා තීරණය වෙන්නේ යාගේ තියෙන දෘෂ්ටිය මතද නැද්ද? දෘෂ්ටිය මත තීරණය වෙන්නේ. ඒ අහිංසක ඇදහිලි වලට බුදුහාමුදුරු මුකුත් කියන්නේ. පව්කම් ප්‍රචණ්ඩත්වේ නොකරන ඇදහිලි ක්‍රමවලට වන්දනාවලට බුදුවරු මුකුත් ඒවා මේ එපා කියලා නැහැ. එහෙම සාමාන්‍ය මිනිස්සුන්ගේ චාරිත්‍ර ධර්ම සංස්කෘතික වශයෙන් ඒව කළාට කමක් නැහැ. හානියක් නැහැ නේ කාටවත්. කාටවත් හානියක් නැහැ. දැන් මේ භෞතික දේවල් එකක්වත් නතර කරන්නවත් එකක්වත් මොනවා හරි කරන්නවත් කියන කතන්දරයක් නෙමෙයි. කෙනෙක් හිතන්න පුළුවන් මේ හැමදෙරු කියන්නේ මේ ඔක්කොම කරන්න තුව ඉන්න කියලා. ඉතින් එහෙම හිටියයි කියලා මිනිස්සු නිවන් දකින්නවද? එහෙම දකින්නේ නැහැ වෙනවත් නෑ. ඒ නිසා මෙතේදී ඔබට මම කිසිවක් කරන්න කියලා දෙන්නෙත් නෑ, කිසිවක් නොකරන්න කියලා කියන්නෙත් නෑ. එහෙනම් මොකටද අපි ඉන්නේ මෙතෙන්ට? කිසිවක් කරන්න කියලා කියන්නේත් නැත්තම්, කිසිවක් නොකරන්න කියන්නේත් නැත්තම් එවැනි බණක් මොකටද අහලා? මෙතනින් කියලා දෙනවා, මෙතනින් කියලා දෙනවා ඔන්න ඔය දෙක තමයි ඔබට තියෙන මාර බන්ධනය කියලා. ඉතින් ගොඩාක් දෙනෙකුට ඇලීම් ගැටීම් කී කිය හැමදාම කිව්වට ඔක තේරුන්නේ නෑනේ. කරන්න කියනවා නම් එතන තියෙන්නේ ඇලීම, නොකරන්න කියනවා නම් එතන තියෙන්නේ ගැටීම. මම දෙයක් ඔබට නොකරන්න කියලා අනුශාසනා කරොත් මම කලේ ඔබට ගැටෙන්න ඉගෙනනවා. ඊට පස්සේ කරන්න ඇයි අපි ඒක කරන්න එපා කියලා තහනවා. ඇහුවාම හේතුත් දක්වනවා. අන්න හේතුත් දක්වගෙන ගැටෙනවා. එතකොට මහා සංඝරත්නයේ 180ක් 90ක්ම වැටෙන්නේ ගැටීම උගන්වන්නන් හැටියට. හැම දෙයක් එක්කම ගැටියක්. මේ ලෝකේ ඉන්න අනිත් ආගමිකයෝ දේශකයෝත් ඒ ගණේට වැටෙනවා. ගැටීම උගන්වන්න එපා 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 කියන්නේ ගැටීම උගන්වනවා. ඊට පස්සේ කරන්න 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 කියලා උගන්වනවා නම් මොනව හරි අන්න ඇලීම ඉගෙනනවා. එසා ගැටීම උගන්වනකොට 100ක් ඒගොල්ලෝ ඇලීමත් කරුණු 100ක් උගන්වනවා. එතකොට ස්වාමීන් වහන්සේ ගැන්වීම මොකක්ද? ඊට එහා දෙයක්. ඊට එහා දෙයක්. හැම දේම අධ්‍යාපනයෙන්ම ලබන්න බැහැ පින්වත්නි. හැම දේම අපිට අධ්‍යාපනයකින් ලබන්න බෑ. ඒ නිසා අපි පුරුදු වෙන්න ඕනේ ගවේෂණයෙන් සොයා ගන්න. තේරෙන්නේ නැති දේවල් අහගෙන අහගෙන ඉගෙන ගන්න පුළුවන් සීමාවක් තියෙනවා. මේ ලෝකේ හැම විෂයකම එහෙම දෙයක් තියෙනවා. අහගෙන ඉගෙන ගන්න පුළුවන් සීමාවක් තියෙනවා, අත්දැකීම් වලින් ඉගෙන ගන්න පුළුවන් සීමාවක් තියෙනවා. එහෙමනම් අර අත්දැකීම් වලින් ඉගෙන ගන්න සීමාවත් දැනුමින් ඉගෙන ගන්න කවදාවත් බැහැ. තේරුණා නේද? දැන් මම උදාහරණ දක්වන්නේ හැමදාම පාපැදියා. පාපැදියක අපිට ඉගෙනුවේ ය හැකි කොටස සුළුයි. කකුල් දෙකෙන් පාගලා සීට් එකේ වාඩි වෙලා හැන්ඩල් එක අල්ලගෙන මෙහෙම බුරුලෙන් අල්ලගෙන හිමින් පාගලා මේක අවශ්‍ය වෙලාවදී මේ බ්‍රේක් අල්ලලා මෙහෙම යන්න කියලා උගන්වන්න පුළුවන්. ඒ වුණාට ඒ රෝද දෙකක් මත ඒ සමබරතාවය, ඒ බැලන්ස් එක කියන එක නම් මම හිතන්නේ හැම කෙනාම ඉගෙනගෙන තියෙන්නේ තමාගේ ශරීරය තුළින්ම තමයි ඒ බැලන්ස් එක ඉගෙනගෙන තියෙන්නේ. කවුරුත් උගන්වන්න බෑ බැලන්ස් එක. එතනනේ එයාටම කියනවා එයා වැටෙන්නේ නැතුව යන්නයි ඕන වැදගත්කම කියලා. එතකොට එයාගේ ඇඟම පුදුම විදියට වැඩ කළා. බලන්න පින්වත්නි, රෝද දෙකක් උඩ පිහිටන්න බැරි තයක් උඩ මේ මිනිස්සයව පැඳගෙන යනවා බයිසිකලෙ. විශ්වාස කරන්න අමාරුයි. ඊළඟට තනි රෝදේ උඩ පදිංචි කරුදුනම් ඒ මිනිස්සයා තනි රෝදේනොත් ඒක පැඳලා යනවා. ඔය පාර දෙහිම දකින්න බයිසිකලෙ රෝද දෙකක් වැඩි වෙලා එක රෝදෙන් යන අයත් ඉන්නේ. ඒව ඉගෙන ගන්නවා. එහි වගේ පින්වත්නි, ඉන්ද්‍රියට විෂය නොවන ක්‍රියාවලියක් ආරම්භ කළා භාග්‍යවතුන් වහන්සේ මේ ඉන්ද්‍රිය පද්ධතිය තුළම ඉපදිලා. ඒක හරියට පින්වත්නි මඩ දිය ඉක්මවා පිපුණු නිලුම් මලක් වාගේ. මඩ දිය ඉක්මවා පිපුණු නෙළුම් මලක් වාගේ. ඒ කියන්නේ ඉන්ද්‍රියන් පරයා පිපුණා. ඔබට තියෙන්නේ මොකද්ද? සමහර කෙනෙකුට නැති වෙන්න පුළුවන්. තියෙන්නේ ලෞකික ඕනම ආගමිකයෙකුට, ඕනම සත්වයෙකුට තියෙන්නේ ඉන්ද්‍රිය ඥානය කියන එක. සතුන්ටත් තියෙනවා ඒක. සතුන්ට ඉන්ද්‍රිය ඥානය තියෙනවා. නැද්ද? බලන්න පිඟාන මෙහෙම ගැසුවහම පූසු ටික එන්නේ නැද්ද? පූසු ටික එනවා නේ, දුවගෙන එනවා. එහෙම කොහොමද? ඉන්ද්‍රිය ඥානය. මිනිය දන්නවා තැටිය ගැසුවා නම් කෑම තියෙනවා එතන කියලා. ඒ වගේම නමකට හුරු කළාම ඈ බල්ල පූසු වෙනවා. එතකොට මේ ඉන්ද්‍රිය ඥානය. ඌ දන්නවා මේ නම කිව්වහම මේ මට තමයි මේ නම ඉලක්ක කරන්න කියලා. රසයා ඒ නම කියපු ගමන් එන්න ගන්න. අයිති අපිත් එහෙමනේ නේ. අපි නමක් පැල් බැඳගත්තට පස්සේ ඒ නම කිව්වහම අපිත් ඉතින් ඉන්නවා කියලා අත උස්සනවා. මේ ඔක්කොම සංඥා මාත්‍රයක් විතරයි, ඇත්තක් නෙමෙයි. ඉන්ද්‍රිය ඥානය තියෙන ලෞකික මිනිසුන්ට ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ඥානය හෙවත් ලෝකෝත්තර ඥානය, ලොවෙන් එතර වූ ඥානය. ලෝකෝත්තර කියන්නේ ලොවෙන් එතර කියන එක. ලොවෙන් එතර වූ ඥානය තියෙන්නේ ආන්න ආර්ය ශ්‍රාවකයාට. එපමණක් නෙමෙයි, ආර්ය ශ්‍රාවකයාට ලෝකෝත්තර ඥානයක් තියෙනු ලෞකික ඥානයක් බලන්න පුළුවන්. සාමාන්‍ය විදියට බලන්න පුළුවන්, විශේෂයෙන් බලන්න පුළුවන්, දෙකෙම පුළුවන්. නැත්තම් පවතින්න බෑනේ. ලෝකෝත්තර ඥානය විතරක් තිබුත් ජීවත් වෙන්න පුළුවන්? ජීවත් වෙන්න බෑ. නිසා ලෞකික ඥානයක් තියෙනු ලෝකෝත්තර ඥානයක් තියෙනු. මේ ලෝකෝත්තර ඥානෙට ගියේ කොහොමද? ලෞකික ඥානේ තියෙන ආව ගති ලක්ෂණ හැම එකක් තුලම තියෙන මායාකාරී බව දැකලා, අවිද්‍යා සහගත ස්වභාවය දැකලා, මිරිඟු ස්වභාවය දැකලා අතහැරලා තමයි පින්වත්නි අතහැරලා තමයි මේ ලෝකෝත්තර ඥානයට ගියේ. මේ ලෝකෝත්තර ඥානයට පත් වෙච්ච කෙනෙක් ඉන්නවනම් මම එයාව විශ්වාස කරනවා. ඥාතීන්ට වඩා සමහරලාට පුතජන මව්පියන්ට තේරිම විශ්වාස කරනවා ඒක නෑ. ඒක මොකද දන්නවද? ඒගොල්ලෝ අවසාන චිත්තයෙන් පිරිසිදු වෙයි. මේගොල්ලෝ අවසාන චිත්තයෙන් අවඩක් අනර්ථයක් විපතක් කරන්නේ නෑ කියලා විශ්වාසයක් තියෙනවා. මොකද එයාට ඒක තදින් එනවත් එක්කම අනිත් පැත්තෙන් සිතවිල්ල කතා කරලා කියනවා කාවෙනුවෙන්ද ඕව කරන්න කියලා. කවුරුහරි කෙනෙක් ඉන්නේ පැරක ගන්න හරි ගොඩ නගන්න හරි නේද? කාවෙනුවෙන්ද කියන ප්‍රශ්නේ එනවා. එතකොට එයා ජීවිතේ දකින නිසා ඒක අතහැරලා දානවා. එතකොට මේ මමත්වය දුරු කරපු කෙනෙකුට අධික ලෙස කා කොටාගෙන මරාගෙන ওই ධනිය පස්සේවත් දුවන්නේ නැහැ. මොකද කාවෙනුවෙන්ද කියලා නෝ. එතකොට එයා ස්ලෝ ඩවුන් වෙනවා. ගැහැණියෙක් වෙනුවෙන්වත් ස්වාමපුරුෂයෙක් වෙනුවෙන්වත් අර වගේ දැඩි ලෙස වෛරයෙන් අර කපලා මොකද කොටලා අර මොන ට්‍රැවලින් බෑග් වල දාලාගෙන යන්නේ එහෙම නෑ. ඇයි ඒ? ගොඩාක් ලොකු අතහැරීමක් තියෙනවා. දැන් බලන්න ඒ කාලකන්ණියගේ හිතේ මොනතරම් අන්තගාමී දුෂ්ට දුර්ජන අපායගාමී සිතුවිලි කැරකිලා තියෙනවද කියලා. එහෙම නිසානේ නේද? තමන් පෙම් කරපු, තමන් එකට කාපු බීපු, තමන් සුව විඳපු, දවසක් හරි ආදරයෙන් සිප වැළඳ ගතිපු, තමන්ගේ හොරගෑණි හරි වෙන්න පුළුවන්. අර විදියට දරුණු විදියට සාහසික ලෙස ක්‍රියා කරන්නට ඒ අවසාන චිත්තේ තිබුණු අපිරිසුදුකම. කොච්චර නිලතල කෝට් ඇඳගෙන හිටියත් ඒක ඇතුලේ මොන තරම් අපිරිසිදු හිතක් තිබිලා තියෙනවද? එක කාරණයක් දැනගන්න ඕනේ. මේ අපිරිසිදු සිත් පාලනය කරන්න පුළුවන් විශේෂ හොඳ කාරණයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි කර්මඵලය. මෙහෙම දෙයක් කළොත් මටත් මෙහෙම දෙයක් ලැබෙනවා. කර්මඵලය විශ්වාස කරන්න ඕනේ. හැම මනුස්සයම කර්මඵලය විශ්වාස කරනවා. එතකොට මේ මිනිස්සු කවදාවත් එහෙම දෙයක් කරන්නේ නැහැ. මොකද හේතුව නීතියෙන් නෙමේ ස්වභාව ධර්මයෙන් කර්මයට විපාකය, විපාක කර්මයක් තියෙනවා. ක්‍රියාවට ප්‍රතික්‍රියාවලිය කෙලෙසින් ලැබෙනවා. දන් දුන්නොත් Tamanට ලැබෙනවා. සොරකම් කරොත් Tamanගේ දේත් අහිමි වෙනවා. නින්දා කළොත් Tamanටත් නින්දා පහස ලැබෙනවා. ගැරහුවොත් Tamanටත් ගරහනවා. යහපත කරොත් යහපතක් සිද්ධ වෙනවා. අයහපත කරොත් අයහපතක් සිද්ධ වෙනවා කියන අවබෝධය තියෙනවනේ. මේකිනුත් අපේ මනස ලකුවට පාලනයක් සිද්ධ කරනවා. මේක සියලුම මානව සත්‍යය තේරුම් ගත යුතු දෙයක්. හොඳයි, මේක තේරුම් ගත්තේ නැති මිනිස්සේ හඳුන ගන්න ඥානයකුත් මේ යහපත් මිනිසුන්ට තියෙන්න ඕන. තේරුණා නේද? මුවා හිංසක වෙන්න පුළුවන්. ඒ වුණාට කොටියෙක් සිංහෙක් කෙනකොට පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් මනසකුත් යහපත් මිනිසුන්ට තියෙන්න ඕන. එතකොට තමයි දුවල බේරෙන්න පුළුවන්. නැත්තම් මොකද්ද වෙන්නේ? හරියට බෞද්ධ රටවල් ඔක්කොම මුස්ලිම් වරුන් ගිලගත්තා වාගේ කියලා උදාහරණයක් කියන්න පුළුවන්. එතකොට පකිස්තානයෙන් ගන්නෝ ඉතිහාසය බුද්ධ රූප, ඊට පස්සේ මාලදිවයිනෙන් ගන්නෝ ඉතිහාසය බුද්ධ රූප, ඊට පස්සේ අනිත් පැත්තෙන් රටවල් වලින් ඉතිහාසය බුද්ධ රූප ගොඩ ගන්න එක තමයි අපිට කරන්න තියෙන්නේ. මොකද හේතුව මෝඩ යහපත්කම, මෝඩ යහපත්කම නිසා තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ නිසා විසින් විස නසන්න ඕන, නුවණින් වැඩ කටයුතු කරන්න ඕනත් කියලා මතක තියාගන්න ඕන. මේ අයහපත් ලෝකයෙන් අපි ආරක්ෂා වෙන්නට නම් එහෙම වැඩ කළා තමයි පෙන්වත් මේ සම්බුද්ධ ශාසනය එදා ප්‍රචලිත වුණ කාලේ ප්‍රචලිත වුණේ. උපායෙන් කටයුතු කළා ප්‍රඥාවන්තය, උපායෙන් වැඩ කටයුතු කළා. උපාය කියන්නේ බොරුවක් නෙමෙයි, ඒකට කියන්නේ සම්මයක් ප්‍රයෝගය කියලා. ඒ නිසා මම කියන්නේ, මම දන්නේ ඔබ ගෙදර ගිහලා හිතලා බලන්න, අසත්පුරුෂ මිනිසෙක් එක සැරයක් බොරුවක් කියන විට, සත්පුරුෂයෙක් එකවරක් බොරුවක් කියන විට, සත්පුරුෂයෙක් බොරු 10ක් කිව යුතුයි කියලා මම කියනවා. ඔබ මේකට එකගර නැද්ද? තේරුණාද? මේ ගෙදර ගිහලා හොඳට කල්පනා කරන්න, මේ යකාවට පවද්ද කිව්වේ කරන්නේ. එහෙමනේ හිතන්නේ ගෙදර නිය යකා කියලා උනක් කවන්නේ හිතන්නේ කියන්නේ. මේ යකාවට මේ පවක් කරන්නද මේ කිව්වේ? නෑ, මේ ලෝකේ සත්පුරුෂකම ජයගන්නේ, සත්පුරුෂකම ලෝකේ ඉතුරු වෙන්නේ, සත්පුරුෂකම රැකෙන්නේ එතකොට. තේරුණා නේද? ඔය පොඩි කාලේ මම ඉගෙන ගත්ත දේවල්, හිමීන් සැරේ අපේ උදවියම කරන කියන දේවල් එක්ක බලාගෙන ඉඳලා මම ඉගෙන ගත්ත දේවල්. නැත්තම් ලෝකේ සත්පුරුෂකම රැකෙන්නේ. එහෙමනම් සත්පුරුෂයාගේ 10ක් කිව්වත් ඒ අසත්පුරුෂකම නසන්න මිසක් අසත්පුරුෂකමක් කරන්නක් නෙමෙයිනේ. අන්න ඒක නිසා අර සත්පුරුෂයාගේ බොරු 10 වටිනවා වෙනවත් නේ, අර අසත්පුරුෂයාගේ එක බොරුව නොවටිනවා. දැන් මාරයා වුණත් පින්නතුනි පරද්දන්න බෑ ලේසියෙන්. උපායශීලී වුණේ නැති වුණොත් දැන් මාරයා ළඟට අතිශයින්ම අපි සාන්ත දාන්ත විදියට ගියොත් එහෙම මොකද වෙන්නේ? තෝ ඉවරයි. ඒක හරියට අර ඔය ත්‍ස්තවාදී යුද්ධ කාලේ කොහෙද රටකින් ආපු මහායාන භික්ෂුන් වහන්සේ කෙනෙක් සාමය ප්‍රාර්ථනා කරගෙන බෙරයක් අගහ ගියා LTT කලාපේ ඇවිදගෙන. මොකද කරේ? LTT වෙඩි දීලා මැරුවා. ඒ හාමුදුරුවෝ මේ බෙරයක් අගහ ගිහුව අයිසක මනුස්සයෝ වාඩි කරලා වෙඩි දීපා. කන්න උන්වහන්සේලා වෙනුවෙන් පිළිරුවක් හරි මේ ඉදි කරන්න ඕනේ, ස්මාරකයක් හරි ඒ තැන්වල. ඒ ඉතින් කෙරෙනවද නැද්ද දන්නේ. ඉතින් මේ ජීවිතේ ඔහොමයි. ඒකෝ මාරයා ඉස්සරහත් බෑ පින්නවත් නේ, ගොඩාක්ම දරදඬු වුණොත් ජය ගන්නත් බෑ. අමු යහපත් කමක් තිබුණොත් ඒත් ජය ගන්නත් බෑ. තියෙන උණු ප්‍රඥාවන්ත බව. මාරයා ඈතින් හොයන්න එපා. මාරයා කියන්නේ ඔබටමයි. මාරයා මේ වෙන කෙනෙක් නෙමෙයි, මාරයා යනු ඔබමයි. කෙලෙස් වලින් පිරුණු ඔබ මාරෙක් තමයි. ක්ලේශ මාරයා. ඔය මාරයා පිටින් ඉන්නවා කියලා හිතුවම මේක කෙරෙන්නේ නැත්තේ. මාරයා කියන්නේ ඔබමයි. දැන් මං අවස්ථා කීපයක කතා කරලා තියෙනවා, මට මාරයා ඇවිල්ලා කතා කළා කියලා. ඒ මගේම සිත ඇවිල්ලා නොමග පෙන්වනවා. සුමගට යන්න හදනකොට නොමග පෙන්වනවා. සුමගට යන්න හදනකොට නොමග පෙන්වනවා. ඒ නිසා මාර ධර්මතා කියලා කියන්නේ අසුභ පැත්තට යන්න හදනකොට සිත, ඒවට කියන මාර ධර්මතා කියලා. සත්පුරුෂ ධර්මතා දේව ධර්මතා හැටියට පෙන්වන සුමකට යන්න මනස කතා කරනවා. දැන් මාර්යා ඇවිල්ලා කිව්වා සක්විති රජකම ගන්න දෙහැමින් රට පාලනය කරන්න පුළුවන් කියලා. මිනිස්සු ශාස්ත්‍රීයක කරලා දියුණු කරලා පරිපූර්ණ කරලා මේ මිනිස්සු සතුටෙන් තියන්න පුළුවන් කියලා. තේරුණානේ? දැන් ඔය මේ රටේ රජකම් කරන්න එන අයට එන මාර්යා ඕක එන්නේ. මම හිතන්නේ ගොඩක් අයට එහෙමද මන් දන්නේ. මේ ඇවිල්ලා කියනවා මේ මිනිස්සු සුගිත බුගත කරලා සාදීවුණු කරලා මේ මිනිස්සුන්ව පරිපූර්ණ කරන්න පුළුවන් කියලා. අපේ මිනිස්සුන්ට දෙමහල් ගෙයක් හදලා දීලා හොඳ BMW එකක් අරගෙන දීලා ගෙදරට වෙලා ඉන්න කියලා මාසෙට ලක්ෂ 5ක වැටුපක් දීලා මේ හැම රටේ ඉන්නම මිනිස්සයටම මේ රට කරවන්න බලන්න. මිනිස්සු සන්තෝෂ වේද, පරිපූර්ණ වේද, හොරකම් මරකම් අරෝ මේ ඔක්කොම නැති වේද කියලා කියන්නේ. උසාවි පොලිසිය ඔක්කොම වහලා දාලා ඇත්තට මේ ඔක්කොම වැහුවොත් ඔය ඔක්කොම කරන්නත් පුළුවන්. ඒ දෙකට යන වීදන් ටික ඔක්කොම වහලා දැම්මොත් ඔක්කොම කරන්න පුළුවන්. මිනිස්සු පරිපූර්ණ වේද? තමනුත් හිතන්න ඕන තමන්ට මොන තරම් දෙයක් දුන්නත් තමන් පරිපූර්ණ වේද කියලා බලන්න. නිලයන් වලින් ගත්තොත් රජකම දක්වා හිතන්න, ධනයෙන් ගත්තොත් ලෝකයේ ඉන්න ලොකුම ධනවතා දක්වා හිතන්න තමන් පරිපූර්ණ වේද. දැන් මං කියන්නේ ඒව කරන්න එපා කියලා නෙමෙයි, කරන්න කියලත් නෙමෙයි. දහමක් තේරුම් ගන්න. දහමක් තේරුම් ගත්තාම ඒක අල්ලන විදිය වෙනස් වෙනවා. තේරුණා නේද? දැන් මේක අල්ලන්න පුළුවන් මේ තියෙන බෝතලේ මේක මගේ කියලා අල්ලගන්නත් පුළුවන්. එතකොට මේක වෙන කවුරු හරි මෙතන ගෑනලා තිබුණා මේක අනුන්ගේ කියලා අල්ලගන්නත් පුළුවන්. දැන් මේක අල්ලගන්න වැඩි හොඳ මොකද්ද මේක අනුන්ගේ කියලා හිත හිදලා අල්ලගන්න එකද හොඳ, මගේ කියලා අල්ලගන්න එකද හොඳ? ඇයි මේක අපිට අල්ලන්න බැරිද? මේක අනුන්ගෙත් නෙමෙයි මගෙත් නෙමෙයි කියලා හිතලා. ඔන්න ගේට් එක අරගන්න වෙලාව. තමගේ දොර කවුළු විවර කරගන්න තියෙන වෙලාව. මොකද අල්ලන්න ඕන? කොහොමද අල්ලන්න ඕන? මේක අනුන්ගෙත් නෙවෙයි මගෙත් නෙවෙයි. දැන් මං අල්ලගත්තේ එහෙමයි. දැන් මොකද්ද මේකේ තියෙන දෘෂ්ටිය? හොඳයි, මේක බින්දෙනවා, කැඩෙනවා, විනාශ වෙනවා. පීඩා පැමිණෙනවද නැද්ද? පීඩා පැමිණෙනවද නැද්ද? පීඩා පැමිණෙන්නේ නැහැ. ඇයි? මේක මගේ කියලා අල්ලගත්තේ නේ මම. එහෙනම් සතුටක් දැනෙන්න ඕනේ. දැන් ඔබ අල්ලගෙන ඉන්න දේවලුත් අර ආනන්ද හැමතුරු බෝතලේ ඇල්ලුවා වගේද බලන් අල්ලන් ඉන්නේ? මහත්ය මගෙත් නෙමෙයි අනුන්ගෙත් නෙමෙයි. නෝන මගෙත් නෙමෙයි අනුන්ගෙත් නෙමෙයි. ඈ නැත්තම් මගෙත් තමයි අනුන්ගෙත් තමයි කියලා හිතන අල්ලන්නත් පුළුවන් නේද? එහෙම නැත්තම් මගෙත් නෙමෙයි අනුන්ගෙත් නෙමෙයි. එතකොට ගේදර මගෙත් නෙමෙයි අන් අයගෙත් නෙමෙයි අන් අයගෙත් නෙමෙයි අනුන්ගෙත් නෙමෙයි. මේ ශරීරය මගෙත් නෙමෙයි අනුන්ගෙත් නෙමෙයි. මේ සිත මගෙත් නෙවෙයි අනුන්ගෙත් නෙවෙයි. මේ ලෝකය මගෙත් නෙවෙයි අනුන්ගෙත් නෙවෙයි. මේ රට මගෙත් නෙවෙයි අනුන්ගෙත් නෙවෙයි. ඒකේ මොකක් හරි පැටලෙන තැනක් තියෙනවා නම් කියලා දෙන්නක බලන්න. ඔබට මොකක් හරි අහු වෙනවද පැටලෙන තැන? මොකක් හරි ප්‍රශ්නයක් ඒකේ තියෙනවද? එහෙම හිතන පුජ්‍යලයාට මොකක් හරි ගැටලුවක් තියෙනවද? ඔළුවට දාලා කරකවල බලන්න මොකද්ද ඒකේ වැහෙන්නේ තියෙන්නේ කියලා. ඒකේ තියෙන රසාස්වාදේ මොකද්ද බලන්න. වේදනාව මේ මොහොතේ මේ කල්පනා කරන සිතක් මගෙත් නෙමෙයි අනුගෙත් නෙමෙයි. තේරුම් ගැනීමක්මයි පින්වත්නි තියෙන්න ඕන අපිට. හැම දෙයක් පිළිබඳවම වටහා ගැනීමක්, ප්‍රත්‍යක්ෂ කර ගැනීමක්, අවබෝධ කර ගැනීමක්, යථා අවබෝධය කර ගැනීමක්, ගැඹුරින් අවබෝධ කර ගැනීමක්, තේරුම් ගැනීමක්, හොඳින් තේරුම් ගැනීමක්, මනාව තේරුම් ගැනීමක්, මනාව ඇසීමක් ආදි වචන පාවිච්චි කරනවා. හොඳින් හැම දෙයක්ම තේරුම් ගන්න අපි දෘෂ්ටි ගැන කතා කරන්නේ නැහැ. දෘෂ්ටි සංසිඳනවද කියලා බලන්න මේ දේශනය තුළ. එහෙමනොත් මේ දහම හොඳ දහමක්. මේ දේශනාව තුළ ඔබ දෘෂ්ටි ගත වෙනවද කියලා බලන්න. එහෙමනම් මේ දේශනාව හොඳ නෑ. එතකොට අනිත් දේශනයකටත් ගිහිල්ලා බලන්න ඕනේ. එහෙමයි මේ දේශනාව ඇසීමේ මම දෘෂ්ටි ගත වුණාද, එහෙමනම් හොඳ නෑ. ඒක සත්‍ය නෙමෙයි, පුජ්‍යල දෘෂ්ටියක් තමයි වැටලා තියෙන්නේ. සත්‍යයේ දෘෂ්ටියක් නැහැනේ. සත්‍යයේ දෘෂ්ටියක් නැත. ඉතින් ඔය වචනේ අරගෙන යන්නකෝ නිසල තැනකට, සංසුන් තැනකට, ගල් තලාවකට, මහ කැලේකට ගිහිල්ලා දවස් ගාණක් ඔය වචනේ කර්මස්ථානයක් කරගෙන භාවනා කරන්න. හිතන්න මොකද්ද? සත්‍යයේ දෘෂ්ටි නැත. ඔය වචනේ ඉන්දක කොහෙද තියෙන්නේ? ඔය වචනේ ඉන්දක තියෙන්නේ අරිහත්ත්වයේ තියෙන්නේ. එච්චර ඩීප්ලි දෙයක් කියන්න, ගැඹුරින් දෙයක් කියන්න පුළුවන් අය දුර්ලභයි කියලා මතක තියාගන්න ඕනේ. ඒ ඔබට ඒ தත්තයට පත් වෙන්න පුළුවන්. එනදී නෑම මහා සංඝරත්නයම කෙනෙකුටම මේ தත්ත්වයටපත් වෙන්න පුළුවන්. තියෙන්නේ ලෝභ ද්වේෂ මෝහ අත්හැරලා දාන්න විතරයි. ඉතින් ලෝභ ද්වේෂ මෝහ තියෙනකම් කවදාවත් මාර්ගඵලයක් ලබන්නේ නෑ. ඒ නිසා මම මාර්ගඵල නෑ කියලා කියන්නේ අමු ලෝභ ද්වේෂ මෝහලින් පිරිච්ච මිනිහෙක් කියන එකනේ. එයා මහා ලෝභ ද්වේෂ මෝහලින් මම පිරිලා ඉන්නේ කියලා ඒක තම කියන වගේ එකක් තමයි මට නම් මාර්ගඵල නෑ කියන එකේ තේරුම. එතකොට කරන්න තියෙන්නේ අනේ මං හිතේ මාර්ගඵලයක් ලැබලා ඉන්නේ කියලා මේ දානේ දෙන්නාවේ දෙන්නේ නැහැ මම මේක කියලා අරන් යන්න ඕනයි. එතකොටවත් හිතාවේ මං එතකොට මේක අනික ඉක්මනින් දකින්න ඕන කියලා. හිතන්න ගිහලා ආන්න ඕන මේ මාර්ගඵලයක් ලැබලා තින්නේ. අනේ නේ තාම නා එහෙන වැඩ නැහැ මේක දෙන්නේ නැහැ කියලා අරන් යන්න. ඔව් ලබලා ඉන්නේ කියලා කිව්වොත් එනම් මට බර ටිකක් කියන්න. මොකද ලැබුණ නැති මිනිස්සුකින් බනහල වැඩක් නැහැ නේ. ලැබු කෙනකින් බනහන එනම් මට බර ටිකක් කියන්න. මාර්ගඵල නොදකපු අය වාසියට හදාගන්නේ මොකද දන්නවද? මේ කියන්න හොඳ නෑ. ඒව මැණික් වගේ ආරක්ෂා කරන්න ඕන කියන්න හොඳ නෑ. බුදුහාමුදුරු දේශනා කරේ උත්තරි මනුස්ස ධර්ම කියන්න එපා කියලා. නැති ಗುಣ කියන්න එපා. නැති ಗುಣ කියන්න එපා. ඒක වැරදක් නේ. තියෙන ಗುಣ ඕන කෙනෙකුට කියන්න පුළුවන්. තියෙන සම්මාන තියෙනවා නම්, තියෙන උපාධි තියෙනවා නම්, දැන් තියෙන ගුණයක් තීද්දි ඒ ගුණේ නැහැ කියලා කිව්වොත් මොකද වෙන්නේ? එතනත් බොරුවක් නේද? එතකොට තමන්ගේ ගුණයක් තීද්දි තමන්ගේ ගුණේ නැහැ කියලා කියනවා. ඒකට ඒක බොරුවක් නෙමෙයිද එතකොට? ඒකත් බොරුවක්. එතකොට ඒකත් විශාල වරදක්. තේරුණා නේද? ඒක විශාල වරදක්. ඒ නිසා නැති ගුණ කියන්න එපා. නැති අගුණ කියන්නත් එපා. මට නම් මෙන්න මේ වගේ සංයෝජන ටීකින් එහාට යන්න බණ ටිකක් කියන්න පුළුවන් කියලා කියන්නේ තියෙන්නේ. Tamanda තියෙනවා නම්. මං දවසක් කියලා තේනවා අමූ පුතජන කමට මට නම් ඔය මාර්ගඵල කිසිත් නැහැ කියන මිනිහෙකුට වැඩියෙ බොරුවට හරි මට මාර්ගඵලයක් තියෙනවායි කියන මිනිහ ශ්‍රේෂ්ඨයි කියලා මම දවසක් කියලා තියෙනවා. ඇයි එහෙම කියලා තියෙන්නේ? ඒ බොරුවට හරි මාර්ගඵලයක් තියෙනවායි කියන මිනිස්සෙගේ මොකක් හරි උත්සාහයක් හරි මොකක් හරි සීලයක් හරි තියෙනවා. තේරුණාද? දැන් ඇත්තටම මට නම් කිසිම සීලයක් නැහැ කියනවට වැඩිය බොරුවට හරි මං සිල්වත් කියන මිනිහයා පේන්න හරි සිල් රකින්නවද නැද්ද? අන්න හරි. පේන්න හරි රකින්නවනේ. ඒ නිසා අර මට මුකුත් සීලයක් නැහැ කියන මිනිහට වඩා බොරුවට තමන්ගේ සීලයක් තියෙනවයි කියන මිනිහයා අයිට වඩා පොඩ්ඩක් උසස්. මං කියන්නේ හොඳයි කියලා. අයිට වඩා පොඩ්ඩක් උසස්. එතකොට බුදුහාමුදුරුවෝ මෙහෙම දේශනා කරන එක අවස්ථාවක ගිහි ජීවිතයේ ඉන්න හැම අන්තිම සිල්වතාටත් වැඩියේ පැවිදි භූමියේ ඉන්න අන්තිම දුස්සීලයා සිල්වත් කියන දවසක්. තේරුණා නේද? පැවිදි භූමියේ ඉන්න අන්තිම දුස්සීලයා ගිහි ජීවිතයේ ඉන්න සිල් අන්තිම සිල්වතාට වැඩිය සිල්වත් කියනවා. මොකද කියලා අහුවහම ගිහියා පේන්නම කරන දේ මූ හොරාට නේ කරන්නේ කිව්වා. තේරෙනවද? තේරෙනද? පැවිදි භූමියේ ඉන්නගෙන අර ගිහිය පේන්නම කරන දේ මොකද කරන්නේ? හොරාටනේ කරන්නේ. එතකොට අරයට වැඩි ටිකක් හිරියොත් අපි ටිකක් තියෙන නිසා හොරෙන් කරන්නේ ඒක. ඒක හොඳයි කියනවා නෙමෙයි. අයිට වඩා චුට්ටක් හොඳයි කියන එකනේ මේක කිව්වේ. අර සසඳලා කිව්වේ. අරයා පේන්නම රැයට කනවා. මේ අරයට හොරෙන් කරනවා. එතකොට නේද? පොඩි පොඩි ඩිෆරන්ස් එකක් තියෙනවා. තේරෙනනේ නේද? ඒක තමයි වැඩේ. ඒ කියන්නේ කෙලින්ම ගියා හෝටලෙට ගිහිල්ලා රෑට තේ එකක් බීලෙනවා. ආමුදුරු වාහනේ ඉඳන් තේ එකක් බොනවා. ඒ වගේ තමයි. ඉතින් ඒ වගේ හොඳයි කියලා කියනවා. දැන් කොහොමද වැඩේ? ගිහි ජීවිතයේ ඉන්න අන්තිම සිල්වතාට වඩා පැවිදි ජීවිතයේ ඉන්න අන්තිම දුස්සීලය හොඳයි කියනවා. එතකොට අතන කියනවා මට මොකක්වත්ම මාර්ගඵලයක් නැහැ කියලා. දෙරියන් දෙන දෙනාට වැඩිය හොඳයි බොරුවට හරි මාර්ගඵලයක් තියෙනවායි කියන එකනම් අයිට වඩා චුට්ටක් හොඳයි. ඉතින් බොරුවට කියන එක වැරදි. ඉතින් ඇත්තටම කියන කෙනෙක් නම් වඩා ශ්‍රේෂ්ඨයි. ඉතින් ඔන්න ඔය ඔළුව කඩලා තේරුම් ගන්න ඕන දේවල්. වටහා ගන්න ඕන දේවල්. ඉතින් ඔය පළල් බුද්ධියකින් හිතන්න නැත්නම් ඉතින් තමන්ගේ හිත ඇතුලේ ප්‍රශ්න ඕව පැටලෙනවා ටිකක්. ඒ පැටලින් තියාගන්න නැතුව තමන්ගේ ගමන තමන් ගියා නම් වැඩේ ඉවරයි. ජෙට් එකක් ආලෝකයක් එළියක් මොකක් හරි කම් මෙහෙ පාත්තේ කියලා හිතන්න එපා. තමාගේම හිතේ තියෙන කැතගති කුණු ගති දෘෂ්ටි සංකල්ප සෝදන එක තමයි කරන්න ඕන. අපිට මනුස්සයෙක් දිහා බලාගෙන ඉඳලා කියන්න පුළුවන් මෙයාට මෙච්චර දෘෂ්ටි තියෙනවා මෙච්චර දුෂ් නෑ කියලා කියන්න පුළුවන්. එයාගේ හිත ඒවත් එක්ක වැඩ කරන විදිය දිහා බලලා. සුභාදහමේ නීතිය මත රැකෙන වැඩපිළිවෙලකුත් තියෙනවා, දෘෂ්ටි මත රැකෙන වැඩපිළිවෙලකුත්, යැපෙන වැඩපිළිවෙලකුත් තියෙනවා. එතකොට අපිට හොයාගන්න පුළුවන් දෘෂ්ටි මතේ යැපීමද, මේ ස්වභාව ධර්මය තුළ යැපීමද කියලා. එතකොට පුහුදුන් සත්වයා දෘෂ්ටි මතේ යැපෙනවා. මොකද වෙන්නේ? පුහුදුන් සත්වයා දෘෂ්ටි මතේ යැපෙනවා. එතකොට මේ සත්ව පුජ්‍යලාත්ම දෘෂ්ටි ඉක්ම වූ කෙනා ස්වභාව ධර්මය තුළ යැපෙනවා. දෘෂ්ටි මත නෙමෙයි, ස්වභාව ධර්මය තුළ යැපෙනවා. බුදුහාමුදුරු කිසිම දෙයක් මේක වැරදි කියලා කිව්වේ නැහැ. එයාගේ චේතනාව නොබලා. තේරුණා නේද? දැන් මේ උසාවි හරේ මේ හදලා තියෙනවා, ක්‍රියාවට වැරද්ද දාලා තියෙනවා. මුත ඒකත් එහෙම නෙමෙයි, ඒක සංවේදීව මම දන්න විදියට නම් ඒකේ චේතනාව අනුව ඒකනේ වරද්ද තියෙන අනුතරක් කොලක්වා ගැනීම සඳහා ඉරි කපන්න පුළුවන්. නේ නීති තියෙනවා, එහෙම එකක් තියෙනවා, එහෙම chance එකක් තියෙනවා. අනුතරක් වළක්වා ගැනීම සඳහා ඉරක් කපන්න හරි මොනව හරි කරන්න දෙයක් පුළුවන්. ඇයි? චේතනාව හොඳයි. චේතනාව හොඳ වුණාම ඒක වරදක් හැටියට ගණන් ගන්නේ නැති තත්ත්වයක් තියෙනවා. ඒකට චේතනාන්විතව බලනෝ. උපාය උපක්‍රම සීලීව මේ චේතනාව මේ වෙනවද කියලා. ඒ නිසා චේතනාහම් භික්කවේ කම්ම වදන්. චේතනාව තමයි පිරිසිදු වෙන්නේ අපිරිසිදු වෙන්නේ. චේතනාව ඇයි අපිට උමනා කරන්නේ? හැම දෙයකම චේතනාව මුල් වෙනවා. නිවන් දකින්න ඕන මොන චේතනාවෙන්? දැන් ලෝකේ තියෙන දේවල් සත්පුරුස අසත්පුරුස චේතනාවෙන් සිද්ධ කරනවනේ. සත්පුරුස අසත්පුරුස චේතනාවෙන් සිද්ධ කරනවා. නිවන් දකින්න ඕන මොන චේතනාවෙන්? රැකෙන්නේ නිවන් දකින්න ඕනේ. මොන චේතනාවෙන්ද? පුළුවන් තරම් පින්නතුනි හිතන්න පුරුදු වෙන්න. උත්තරේ දෙන්න හැදුවොත් ඇත්තටම ඔබ කියන්න ඕන පොඩකින් පොඩකින් මට උත්තරේ දෙන්න එපා හාමුදුරු. මං ඒක හොයාගන්න. අන්න නිවැරදි මිනිස්සු, අන්න වැඩකාරයෝ. හිඟන්න. තා චුට්ටක් පැහැදිලි කරන්න බැරියයි. දැන් ඔබගේ කවදාවත් ප්‍රශ්නයක් ගන්න නැති වෙයි. නෑ මේක අහන්න ගමන්නේ. නමුත් අපි ඕනෝට වඩා හිඟන්න වෙන්න හොඳ නෑ. දර්ශනේ හිඟන්න වෙන්න හොඳ නෑ. මොකද්ද කියන්නේ? උත්තරේ දෙන්න නැතුව පොඩ්ඩක් ඉන්න හම්දුරු, පොඩ්ඩක් ඉන්න. ඕක මම හොයා ගන්නම්. පන්දියේ හරි ගුරුවරයා කළු ලෑල්ලේ උත්තරේ ලියනකම් බලාගෙන ඉන්නේ හැකියාව නැති අයනේ. හැකියාව තියෙනගෙන නේද එයා බෙර දරලා ඒ ගාන ඒකේ උත්තරේ එයා හොයා ගන්නවා. ඒක ලියනවා. ගුරුවරයා ඒක දෙනකම් ඉන්නේ. එතකොට තමයි තමන්ගේ ශක්්‍යතාවයේ කුසලතාවයේ වැඩි දියුණු වෙන්නේ. එනිසා මොලය සම්මර්ෂණය සඳහා කැපවුණු සජීවී ජීව ධාතුවක් ලෙස වැඩ කරවන්න හුදෙක් ගබඩා කාමරයක් පමණක් කරනු ගන්න. මොලේ තමයි මුලේ නිකන් හුදෙක් ගබඩා කාමරයක් ලෝකෙට වෙලා තියෙන ඕකයි. ඕදෙනෙකේ මුලේ ඔහි හුදෙක් ගබඩා කාමරයක්. ඔක්කොම තැම්පත් කරන්න පුළුවන්. තැම්පත් කරලා තිබ්බාම ඔය තැම්පත් කරපු ඔහෙම තියෙන ඔය ආගම් ඕන තරම් ජාති වර්ග කුල මල තනතන්තර ඔක්කොම ඒවා මේ ලොකු ගබඩාවල් පොඩි ගබඩාවල් තියෙනවා. එච්චර වෙනස. ඔක්කොම ගබඩාවල්. ඒ පත්‍රවල දාන්නේ ගබඩා කාමරයක් ගොඩ නැගිල්ලක් අවශ්‍යව ඇත කියලා දැම්මම ඉතින් ලොකු ගබඩාවක් තියෙන එකක් දෙන්නේ. ඉතින් මේ ලෝකේ තියෙන සංකල්ප ගබඩාව ආගමක් තියෙනවා නම් ඒ තියෙන්නේ ගබඩාව අධිකාරියෙකුට මිසක් සක්‍රීය මොලයක් සජීවී මොලයක් තියෙන කෙනෙකුට ආගමක් නැහැ. ජාතියක් තියෙනවා නම් තියෙන්නේ ගබඩාකාරයෙකුට මිසක් සක්‍රීය සජීවී මොලයක් තියෙන කෙනෙකුට එහෙම ජාතියක් ආගමක් කුලයක් ගෝත්‍රයක් වර්ගයක් නැහැ. සතර මහා භූතයන්ගේ මොන ආගමක්ද අනේ? මොන කුල ගෝත්‍රයක්ද? මොන ජාතියක්ද? ඔය එකම මේ රෝහලේ උපදිනෝ මුස්ලිම් දෙමළ මේ තියෙන මොකක් හරි හේතුවකින් කොයි බහරි තැනකින් ළමයි ටික මොකක් හරි හේතුවකින් නම්බරය අනිත් පැත්ත ගහලා මාරු වෙනවා. නැත්තම් මොකෙක් හරි පිස්සෙක් හරි ඉඳලා ඔය නම්බර ටික මාරු කරගෙන යනවා. එතකොට අගේට අර දෙමළ ළමයා සිංහල අරන් ගිහලා ඌ සිංහල ඉස්සරට හැදිරුවා. මුස්ලිම් ළමයා අර දෙමළ අරන් ගිහලා දෙමළ වගේ හැදෙනවා. දෙමළ ළමයා මෙහෙ සිංහල ළමයා අරන් ගිහලා මුස්ලිම් කෙනා ඌ මුස්ලිම් වෙලා හැදෙනවා. උපත්තිය මොකුත් නැහැ. ඉතින්ින් පස්සේ ඔළුවට ගබඩාවට දාපු දේවල් විතරයි තියෙන්නේ. ඉතින් ඔය ඇත්තන්ගේ ඔය ඔළුවේ තියෙන දේවලු අනේ අපේ එක පාරිශුද්ධමයි හොඳමයි කියලා හිතන්න එපා. ඔය තියෙන්නේ ගබඩාව තමයි. ගබඩාවේ තැන්පතුවක් තමයි තියෙන්නේ. මොකද ඔයගොල්ලෝ රියල් බුද්දිස්නේ. බුදුහාමුදුරන්ට බයිනවට හරි අකමැති. මන්නම් එච්චර අකමැත්තක් නෑ බුදුහාමුදුරන්ට බයිනවට. ඇයි? ඔය බණිනේ උන් බුදුහාමුදුරු දැකලා නෑ කියලා මං දන්නවනේ. ඒ කියන්නේ බුදුහාමුදුරු දන්නේ නෑ. දැන් කවුරු හරි ආවිල්ලා මේ පිළිමේ කඩලා සුණු විසුණු කරලා දැහලා යනවා. මට නම් hina යනවා මිසක් මේ මිනිස්සයා මානසික රෝගියෙක් මොහු පිස්සම් කොටුවට ගිහිල්ලා මානසික වෛද්‍යවරයෙකු හමු විය යුතු මට්ටමේ රෝගියෙක් කියලා හිතනවා ඇරෙන්න මට නම් ඒ මිනිස්සයාක කේන්දරයක් යන්නේ. ඇයි? මං දන්නවනේ මේක ෆයිබර් වලින් හදලා තියෙන්නේ කියලා. මෙතන බුදුහාමුදුරුවෝ නෑ. මේකේ තියෙන ෆයිබර් තියෙන්නේ ඒකේ. ඒ නිසා පිළිම කඩන්නේ බුදුහාමුදුරු දන්නේ නැති අය. බුදුහාමුදුරු දන්නවා පිළිම කඩන්නේ. බුදුහාමුදුරන්ගේ මස් ශරීරයවත් බුදුහාමුදුරු නොවේ. කාටද කියන්නේ? අර වක්කලිට කියන්නේ. මේක මේ කුණු වෙන ශරීරයක්. ඔබ මේ කුණු කඳක් දිහා බලාගෙන ඉන්නේ බුදුහාමුදුරුවෝද? මේකේ යෝ ධම්මං පස්සතේ. අන්න එතන ඉන්නේ බුදුහාමුදුරුවෝ. ඔබ ධර්මයේ දකින්න. අන්න එතනමයි බුදුහාමුදුරුවෝ. අන්න ඒ තුලින් සෝමං පස්සතේ. එතන බුදුහාමුදුරුවෝ දකින්න. මෙතන නෙමෙයි බුදුහාමුදුරුවෝ. ධර්මයේ ඉන්නේ බුදුහාමුදුරුවෝ. ඒ නිසා බුදුහාමුදුරුවන්ට මල් පූජා කරන අය මේ ලංකාවේ 100ක් 200ක් ඕනනම් ඇති. මේ දහම අවබෝධයෙන් යුතුව යම් ප්‍රමාණයක් ඇති. 2000ක් වෙන්නත් පුළුවන් සමහරලාට. ඉතින් මේ අනිත් අය ඔක්කොම මල් පූජා කරන බුදුහාමුදුරන් නෙමෙයි පිළිමෙට. ඒ වගේම කියන්න ඕන ලොකු පිළිම හදන්න, ලොකු චෛත්‍ය හදන්න, ලොකු රංගටවල ගහන්න, වැඩි වැඩි ඒවා ආරක්ෂා කරන්න යන්න එපා. ඇයි? මේ සිංහල ඇයිනේ 2040 50 වෙනකම් විතරයි. එතනින් එහාට මේ බෞද්ධකමක්වත් සිංහලකමක්වත් මේ පන්සල්වත් මේ ඉස්සරහට රැකින පාටක් නැහැ. දැනටත් කොහොමද මොකක් හරි එකක් වෙනස් කරන්න එනකොට රටේ ඉන්න රටවල් වලින් කෝල් එක දාලා කියන්නේ එයි ඔක නවත්තපන් කිව්ව ගමන් අපි උන්දල නවත්තනවා. බය ගැහෙනවනේ හතර වටින්ම. දැනටම එහෙමයි. දැනටම එහෙම. ඒ නිසා මේ තමන්ගේ ධර්මාලෝ ටික හදලා සන්තෝෂයෙන් තියෙන දෙයක් කාලා බීලා ධර්මයක් කාලා ජීවත් වෙන 2040 50 ඉස්සර එහාට නම් ලෝකයක් ගැන හිතන්න එපා. නිකම් මැරිලා ගහකොළ ඉතුරු කොලාට ඉතිහාසෙ රැක්කට මේ වැඩක් නැහැ. සිංහලයා නැහැ. පවතින්න බෑ. මේ ඉන්න නාකි උන්දලා 4-3ක්ම නාකි උන්දලා ඉන්නේ. ඔය ටික 2020-30 අතර මැරෙනවා. මම 20-30 වෙනකොට මැරෙනවා. දැන් මෙතන ඉන්න මේ සෙට් එකෙන් කීයක්? මේ සෙට් එකම 2040 වෙනකොට නැහැ. නැහැනේ ටිකක් ඉදී සමහර අය ටික දෙනේ. වැඩි පිළිසක් ප්‍රතිසතේ නෑ. එතකොට හිතන්න ඕන ඇයි මං ක්‍රෝධ කරන්නේ, ඇයි මං වෛර කරන්නේ, ඇයි මං තරඟ කරන්නේ, ඇයි මං කුහක වෙන්නේ, ඇයි මං ලෝභ වෙන්නේ. ඔය කතන්දරේ ඩක් ගාලා හිතට එනකොටම කියන්න ඕන මොකක් හරි දෙයක් තියෙන්න ඕනනේ. ඉරිසියා හිතනවා ඇයි මං ඉරිසියා කරන්නේ, ඇයි මං මාන්නේ ඇති කර, ඇයි උද්දච්ච වෙන්නේ, ඇයි පරයා යන්නේ, ඇයි සටන් කරන්නේ. මෙන්න මේව නැතුව එන පෞරුෂයක් වෙන තුනේ අන්න එකට කියන අභිමානය. බයක් නැහැ. භීතියක් නැති නැගී සිටීමක් ඇති වෙනවා. බයක් නැති නැගී සිටිනා කියන අභිමානවත් ගතියක් ඇති වෙනවා නේ. උද්දච්ච ගතියක් නෙමෙයි අභිමානවත් බවක් තියෙන. දැන් බුදුවරුන්ට තිබුණා අභිමාන. ඒ කියන්නේ හීනමානයක් තිබ්බේ නැහැ. හැමෝගෙම දරපල්ලා දෙන්න, ගෙවල් වලදී හොදලා දෙන්නවා කියන්නේ. එහෙම යන්නේ අභිමානයක් තියෙනවා. උන්වහන්සේලා පිණ්ඩපාතේ ගියත් මේ තමන්ගේ මේ පෙගිනේන් පල්ලෙහාට මේ පාත්‍රේ පාත් කරන්නේ. කුඩා ළමයෙකුට නම් පාත් කිරීමේ හැකියාව තියෙනවා. උස මිනිහෙකුට පාත් කරන්නේ. රෝගියෙක් වෙනුවෙනුයි කුඩා ළමයෙක් වෙනුවෙනුයි පාත්‍රේ පොඩ්ඩක් පාත් කරන්න පුළුවන් අවසරයක් තියෙනවා. ඒත් පොඩි ළමයා වුණත් පොඩි ළමයා බංකුවක් උඩ නංගලා ඒ මට්ටමට බෙදෙන චාරිත්‍රය තමයි තියෙන්නේ. එහෙම නැති වුණොත් පොඩ්ඩක් පොඩි ළමයෙක් නිසා එයාට ඒ සැලකිල්ල දක්වනවා නැත්තම් නැහැ. ඒ වගේම අපි බණ කියන්නේ පහළ අසනක ඉඳගෙන ඉහළ අසනක ඉන්න මිනිස්සුන්ට බණ කියන්නේ. තේරුණා? ඉහළ අසනක ඉන්න මිනිස්සුන්ට බණ කියන්නේ. රෝගියෙකුට කියන්නේ. අපි වුණත් ඒ රෝගියෝ ඇඳ උඩ ඉඳලා පොඩි අසනක බිම් වාඩිලා වුණත් ඒ රෝගියාට පිළිත් ටික කියනවා. අනුශාසනය කරනවා. එතකොට ඒක මාන්නේද? නෑ, ඒක අභිමානයි. ඒක අපේ උද්දච්චකම නෙමෙයි, අනිත් කෙනාගේ උද්දච්චකම අඩු කළා මේක කියන්න ඕන නිසා. දැන් අපි වුණත් සමහර වෙලාවට මේ අය ආවහම අපි ඉස්සෙල්ලා බලනවා මෙයා දහමට කී කරුද? කී කරු නැත්තව කියලා දෙන්න බෑනේ. ඒකෝට ශිෂ්‍යයෙක් ගත්තහම මොකද බලන්නේ? එයා කී කරුද කියලා බලන්න ඕන. දහමට කී කරුද කියලා බලන්න ඕන. මේ විෂයට කැමතිද? මේ දහමට කීකරුද? මේ ගුරුවරයාට කීකරුකමක් තියෙනවද කියලා බලන්න ඕන. එහෙම නැත්නම් වැඩක් නැහැ. හරි, දැන් ඔයත්තන්ට කෙනෙකුට හිතනෝනේ ආනන්ද හැමෝගේ බණ වැඩන්නේ කියලා. කෙනෙකුට හිතුණා. මං අහන්නේ ඊළඟ ප්‍රශ්නේ තමයි ඔයාට වැඩක් තියෙන තැන කොතනද? සමහර අය එහෙම තැනකුත් නැහැ. මේකත් වැඩක් නෑ. තව වැඩක් ඇති තැනකුත් නෑ. වැඩක් ඇති තැනක් තිබුණොත් මොකද කරන්න ඕන? මම කියන්නේ ආන් එතෙන්ට ඔබ යන්නේ. ගිහිල්ලා එතන කෙල පැමිණෙන්න අවසානයේදී ඔබ ඒක අධ්‍යයනය කරන්න ඉගෙන ගන්න. එතනින් පරිපූර්ණ වුණොත් ඔබ එසේම වාසය කරන්න. එහෙම නැත්නම් ආයි මෙහෙ එන්න මං තරහ වෙන්නේ නැහැ, මං ආයි එලවන්නේ නැහැ. බාරෙත් ඇවිල්ලා කෙල වුණාම මෙහෙ ආයි එනවා කියලා මං එලවන්නේ නැහැ. වටේම ඇවිදලා මෙහෙ එන්න මම හරි සන්තෝසයි. හැමදාම යන්න ගිහිල්ලා වැරදුනාම මෙහෙ එන්න මං හරියට සන්තෝෂෙන් බාර ගන්නවා. දැන් වෙන අය නම් එහෙම නෙමෙයි, බාරෙත් ගිහිල්ලා මෙහෙත් ගිහිල්ලා බනහලා ඔන්න දැන් කෙලවිලා කොහක්වත් නැතුව මෙහෙ එනවා කියලා හිතනවා. නෑ නෑ නෑ, මං හරිම සන්තෝසයි ඒ කුකුස් නැති කරගෙන ඉනවට. මොනෝ මොනෝ හරි භාවනාවල් ප්‍රගුණ කරලා තියෙන කට්ටිය හොඳයි, මොකක්වත් නොකරපුවාට වඩා. ඒ එහෙම කියන්නේ මේ ඇත්ත අඩුම තරම හිතේ ස්වභාවයවත් ඉගෙනගෙන තියෙන නිසා, හිතේ චංචල වෙන ස්වභාවය පවා ඉගෙනගෙන තියෙන නිසා ඒක වටිනවා අපිට. එයා සංඥාව කිව්වම සංඥාව කියන්නේ මොකද්ද කියලා යම්කිසි තේරුමක් ගන්න පුළුවන්. විඥානය කිව්වම විඥානේ තේරුම් ගන්න පුළුවන්. වේදනාව කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. අධ්‍යයනයක් යාට ප්‍රායෝගිකත්වයක් ලැබිලා තියෙනවා. අපිට වුණත් මේ උතුම් දර්ශනය හම්බ වෙනකොට මම මේ රටේ තියෙන හැම භාවනාවක් වගේම ප්‍රගුණ කළා තිබුණා. ඒ නිසා මට අතන මෙතන කුකුස් හිතන්න හිතේ කුකුස් පහළ වුන්නේ නැහැ. දැන් මේ ඉන සමහර අපේ මහත්තුරුන්ට නෝන්ලාට ඇයි කුකුස් පහළ වෙන්නේ? හරියට බණ පොට්ටික බලලා නැහැ. හරියට තැන් තැන් වලට හරි ගිහිල්ලා ඒ බණ භාවනා කරලා නැහැ. එතකොට මොකද හිතෙන්නේ? මෙතෙන්ට වඩා අතන හොඳ ඇති. මෙතෙන්ට වඩා අතන හොඳ ඇති. අර සාරි ගන්නවා වගේ තමයි. මේ ඇඳුමට වඩා තව එකක් හොඳ ඇති කියලා යනවනේ බලන්න. ඒ ගිහිල්ලා ගිහිල්ලා සමහරලාට වටේම ගිහිල්ලා ආයි මේක ඇවිල්ලා අරගෙන යනවා. ඒක වෙනම කතාවක්. ඉතින් අර සැකේ නැති වෙන්නේ ඉතින් බලලම තමයි. තේරුම් අරගෙනම තමයි. තේරුම් අරගෙන තමයි. විවාහ වුණාම සමහරලාට සමහර අය හිතන දෙයක් තමයි අයියෝ අර ඉස්කෝලේ යාළු වෙච්ච එක බැඳනම් හරි තමයි මූ බැලගත්තට වඩා කියලා පස්සේ තැවෙනවා. දැන් ඉස්කෝලේ ඉන්න එක බැඳගත්ත එක වෙලා හිතනවා අයියෝ අපරාධේ මම මේ ඉස්කෝලේ කාලේ මේකට හම්බුණා, නැත්තම් මේ හොඳ යමක් කමක් තියෙන මිනිහෙක් අදාද බැඳනම් කාලා ඇඳලා ඉන්නවා කියලා එහෙන් හිතනවා. දැන් හැමතිස්සෙම අර නොලබිච් එක තුල මීට වඩා දෙයක් තියෙන්න ඉඩ තිබුණා කියලා මිනිහා හිතනවා. නමුත් ඇත්ත ඒක එහෙමද? ඒක එහෙම නෙමෙයි. ඒක එහෙම නොවෙන්න ඉඩ තිබ්බා. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ වෙන්න තියෙන දේ තමයි හොඳටම මේ වෙලා තියෙන්නේ කියලා ජීවිතේ. නැත්තම් මිනිස්සු හැමදාම උනතාවයෙන් අසහනයෙන් කල් ගෙවනවා. දැන් මේ කරුණ ඔක්කොම හිතර ගත්තට පස්සේ සම්මිශ්‍රණය කරගත්තට පස්සේ අපිට කියවුණු දහම මොකද්ද? ඔබට යම් කිසි ගේට් එකක් පේන්න ඕන මේ නිවන් පුරයට යන්න. මාවතක් පේන්න ඕන. මොකද්ද මං කරන්න ඕන? පින්වත්නි, මේක ලස්සන කියමනක්. මේක මනසට සම්බන්ධ කරලා කියන්නේ, කයට සම්බන්ධ කරලා නෙමෙයි. සෑම විටම නිර්වස්ත්‍රව සිටින්න. මොකද කියන්නේ? මනසට සම්බන්ධ කරලා කිව්වේ මම සෑම විටම නිර්වස්ත්‍රව සිටින්න. බලන්න ඔබ එසේද සිටින්නේ කියලා, නිර්වස්ත්‍රවද කියලා බලන්න ඉන්නේ. නිර්වස්ත්‍රව ඇවිදගෙන යන්න, නිර්වස්ත්‍රව සැතපෙන්න, නිර්වස්ත්‍රව අවදිවන්න, නිර්වස්ත්‍රව කතා කරන්න, සෑම විටම නිර්වස්ත්‍රව සිටින්න. දැන් ඔබ ළඟ වස්ත්‍ර තියෙනවා නම් ඔබටම අහු වෙනවා සළු පොටවල්. මෙන්න මේ පරමාර්ථ කතාව කවුරු හරි ශාස්ත්‍රවරයෙක් මං හිතන විදිහට දාර්ශනිකව ප්‍රකාශ කරන්නේ නැති. සෑම විටම ඔබ නිර්වස්ත්‍රව සිටින්න කියලා. මේ යක්කු කෙලින්ම ඇඟේ ඇඳුම් පැනනවනේ. ඇඟේ ඇඳුම් ගැලෙව්වා. ඊට පස්සේ නිකන්ට නිර්මාණය වෙන්නේ නැති සමහරලාට. එහෙමනේ ඇති. නිසා මේක පරමාර්ථය. මනස එක එක දේවල් ඇඳගෙන ඉන්නවා. දෘෂ්ටිගත මනුස්සයා ආවේගශීලී. දෘෂ්ටිගත මනුස්සයා දැඩි දෘෂ්ණා සහිතයි. දෘෂ්ටිගත මනුස්සය ආනන්තරේ පාප කර්ම කරන සුළුයි. දෘෂ්ටිගත මනුස්සයාගේ සිත කොයි පැත්තට කොයි වෙලාවේ ලිමිට් එහාට මෙහාට වෙලා පෙරලෙයිද කියන්න බෑ. කේන්තියේ ප්‍රෙෂර් එකක් අන්තිමට ගියපු ගමන් නේද? ඕව ගියපු ගමන් ඉවරයි. අපි හිතන්න එපා ස්වාමියා වේවා භාර්යාව වේවා හරි මේ වේවා ওই වෙන රටවල් වල වගේ හැම තිස්සෙම සොරියකින් වැඩ කරන්න ඕන. ඇඟේ හැප්පුණත් සොරි කියනවා. දාපාරක් ඇඟේ හැප්පුණොත් තුන් හතර වෙනි පාර හිරමණ පාරක් අම්බේ. තේරුණා? නිවන් දැකලා නැත්තම් සොරියකින් වැඩ කරන්න ඕන. ඒ සොරි කියන්න පුරුදු වෙලා තියෙන්නේ ඒකයි. හැම තිස්සෙම සොරිය. ලංකාවේ නම් කවදාවත් සොරි එකක් සමාව එකක් අහුවෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම විදේශ රටක ගියොත් දවසට සොරිම අහන්න පුළුවන් 10කට නම් වැඩි අහනවා. Thank you කියන ඒවාත් ඇහෙනවා කොහමද? ඒකන වැඩිපුරම ඇහෙනවා. ඒක සාමාන්‍යයෙන් 25 30ක් 50ක් 60ක් වෙන්න පුළුවන්. නිකන් අපි එයාට පහසු වෙන්න කකුල් දෙක අකුල ගත්තත් එයා thank you කියනවා. ඒක ඉතින් මම කල්පනා කරන ඉතින් ඒක කියන්න ඕන දෙයක්ද නිකන් අපරාධි කියලා. ඒත් එහෙම දේවල් තියෙනවා. මොකද මිනිස්සයාගේ කේන්තිය උපනමයෙන් යන නිසා අඩුවෙන් පාලනය කරගෙන ඉන්නවා. ඒගොල්ලෝ වැඩි කේන්තිය පාලනය වෙන්නේ එහෙමයි. දැන් අපි කරන්න හදන්නේ සොරි කිව්වත් නැත්නම් අවබෝධය තුළ කේන්ති හට නොගන්නා වූ මට්ටමට අපේ දර්ශනය ඇතුළතින් ගොඩනගා ගන්නට ඕනේ. ඔබ ඇත්තටම තනිව දහම ගැන කල්පනා කරන්න. තේරුණා නේද පින්වත්නි? දහම ගැන කල්පනා කරන්න ඔබ තනිව නිසලව සංසුන්ව හැමතිස්සෙම කල්පනා කර. එවිට ඔබටම ඔබ තුල අවබෝධය පැනනගින්න පටන් ගන්නවා. ඒක දවසකින් අවබෝධ නොවුන කියලා ඔබ කලබල වෙන්න එපා. මම මේ කරන්නේ මහරහතුන් වැනි සොයා ගැනීමක් කරන ලද දෙයක් මම මේ කරන්නේ. මට ඒක දවසින් අවබෝධ විය යුතු නෑ. මම ඒක සතියක් දෙකක් තුනක් එක දිගට මහන්සි වුණත් හිතන්න එපා. තමන් බුදු කෙනෙක් මේ මහා විශාල සූක්ෂම ධර්මයේ සොයා ගන්නට ඉස්සරහින් බඩ අත ගෑවම පිටියා පිටිපස්සේ කොඳුනාරටිය මෙහෙම අතට අහුරින කිටි කිටි ගාලා කොඳුනාරටිය ඇට ටික ඔබට අහුවෙනවද? ඔබට පිටිපස්සෙන් අත ගෑවත් අහුවෙන්නේ. ඉස්සරෙන් අත ගෑවන්නේ පිටිපස්සෙන් අත ගෑවත් අහුවෙන්නේ. ඉස්සරෙන් බලන්න තනිකර තඩි මේද තට්ටුවක් තියෙන්නේ නේද? ඉස්සරෙන් අත ගෑවුවා. ඉතින් ලෞතර බුදු කෙනෙක් එහෙම වෙහෙස දරලා මේක තේරුම් ගත්තේ ඔබ සුළුවෙන් හිතුවොත් තමයි වැරද්ද. ඔය මේ ආනන්ද හාමුදුරුවෝ ගැන සුළුවෙන් හිතන කට්ටියට තමයි ඔය එක එක විකාර අනම්මනම් හිතෙන්නේ. මේ හැම වචනයකම යම්කිසි ගැඹීරත්වයක් තියෙනවා කියලා යා දකින්නෙත් දකින්න හැකියාව ලැබෙන්නේ යම්කිසි ගැඹීර ගුණාංගයක ඉන්න මිනිස්සෙකුට විතරයි. මම අර කියලා තියෙනවා දවසක් මිනිස්සෙකුට මොටෝ සයිකලේ යන්න කිව්වහම සිහිය නැතුව එයා කියනවා මම මොටෝ සයිකලේ යන්නේ සිහියෙන්. ආම්දුරනේ මොටෝ සයිකලේ යන සිහියෙන්. මගේ මනුස්සර දෙන උපදේශය තමයි ඉතින් ඔය සිහියත් අයින් කොල්ල යන්නකෝ කියලා කියනවා. ඉතින් ඔබ කෙනෙකුට විහිළුවක් වෙන්න පුළුවන්, තව කෙනෙකුට පිස්සුවක් වෙන්න පුළුවන්, තව එක්කෙනෙක් මාව මරන්න හදනවා කියලා හිතන්න වෙන්න පුළුවන්. නෑ මේ මිනිස්සයා දන්නවා මේ හාමුදුරුවෝ කමක් දන්න කියන කෙනෙක් මට විහිළුවක් නෙමෙයි මොකක් හරි එකක් හාමුදුරුවෝ දේශනා කරා. මේ මිනිස්සයා ඉස්සෙල්ලම ගිහිල්ලා පළක් බැඳගෙන මේකම කල්පනා කරා. උත්තරය ආවේ නෑ. ඒ මනුස්සයට බයික් එකේ යද්දිම මොටෝ සයිකලේ යද්දිම තමයි වැඩේ වැටහුනේ. හරියට උත්තරේ ආවේ. එදා ඉඳලා මේ මනුස්සයා මොටෝ සයිකලේ යන සිහියත් අහිං කරලා ගියා. කාටද ඔබ තේරෙන්නේ? කාටද ඔබ තේරෙන්නේ? හරිම සරල සිද්ධාන්තයක්. ක්‍රියාවලිය. නෑ එකින් ඔබට තේරෙන්නේ නැද්ද ඔහු දෘෂ්ටි වලින් අයින් වුණා කියලා? ඔබට තේරෙන්නේ නැද්ද ඒ ආත්ම දෘෂ්ටියක් ඒ සංඥාවත් එක්ක බැඳිලා තිබුණා ඔහුට ඒකත් අහිමි වෙන්නේ නැති කියලා? ඒ මොකද මේ එකට එකට මෙහෙම ප්‍රතිවලින් තියෙන්නේ නේද? එකින් එක එකක් සිදෙනකොට අනිත් එකත් වැටෙනවා නේ අර ලී කෑලි වගේ. අන්‍යමාන්‍ය ප්‍රත්‍යයනේ තියෙන්නේ. අරක බිඳෙනකොට අර ඒක ඇස්සේ බැඳලා තිබුණු මමංකාරයටත් ඉන්න තැනක් නැතුව ගියා. සියල්ල සුවිසුද්ධෝ මෙතන හිස් වුණා. ඒ මිනිස්සේ එදා ඉඳලා සහනශීලීත්වයක් ලැබුණා. ඇයි? මනසක් දරාගෙන හිටිය දැන් ඒක නැහැ. කොහොමද මේ මනසක් දරාගෙන ඉන්නව කියන්නේ පින්වත්නි? වැඩියෝ නැහැ වෙනතන ඉඩමක් දරාගෙන ඉන්න හැටි බලන්න. අයිතියක වාහනයක් දරාගෙන ඉන්න හැටි බලන්න. ඊට පස්සේ බලන්න කොහේ හරි මේ අවුරුදු 20ක් 30ක් ගියාට පස්සේ ස්වාමියෙක් හොයා ගන්නවා. ඒ ස්වාමිය දරාගෙන ඉන්න විදිය දිහා බලන්න. ඉතින් මනසක් දරාගෙන ඉන්නෙත් එහෙම තමයි. ඉතින් මේ දැන් බලන්න ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ ඊට පස්සේ දරුවෙක් දරා ගන්නවා. ඊට පස්සේ දරුවා කොහේ ඉඳලා ආවද මන් දන්නේ නැහැ. කොහෙන් කියලා ආවා. ඊට පස්සේ දරුවෙක් හැටියට ඒක දරා ගන්නවා. නමුත් එතකොට දැන් මේක දහමක් කියලා තේරුම් ගත්තාම අනේ අපි මේව දරා ගන්න හොඳ නැහැ. මේ එකක්වත් කරන්න හොඳ නැහැ නෙමේ. අර විසාකාව මන් දන්නේ 16ක්ද කොච්චරද හැදුවා කියලා කියනවා. දිසිම දරා ගැනීමක් නැතුව. ඒ කියන්නේ හැම ළමේම හම්බෙන හැම ළමේම කල්පනා කරන්නේ නැති මගෙත් නෙමෙයි අනුන්ගෙත් නෙමෙයි. මගෙත් නෙමෙයි අනුන්ගෙත් නෙමෙයි. හම්බෙන හැම ළමේම බොහොම සන්තෝෂින් ඩිලිවර් කරගෙන භික්ෂුන් වහන්සේලාට 500කට දානයක් සංවිධානය කරලා හැමදාම දරුවොත් 15,000ක් හදලා. ඉතින් අද වෙලා තියෙන්නේ මොකද්ද මේ බෞද්ධ සමාජය. මේ බෞද්ධ සමාජයේ සුහුම් පෙල්ලක් වගේ වෙලා ලෞකිකත්වේකුත් නැහැ ලෝකෝත්තරත්වේකුත් නැහැ. ලෝකෝත්තරත්වයේ තියෙන්නේ මේ ලෞකිකත්වයෙන් මේ ජරා ජීර්ණ වෙලා අයින් කළාම කියලා වැරදි දෘෂ්ටියක් ගිහිල්ලා තියෙනවා. අර බඹුණෝ වගේ ගැහැණිය ළඟ කෙලෙස් ඇති කියලා හිතනවා. ඒකන ගැහැණු නොදක ඉන්නවනේ. වස්තු සම්පත්වල කෙලෙස් නැතුව ඇති කියලා හිතනවා. කෙලෙස් තියෙන වස්තු සම්පත්වල එතකොට මේ මේ වස්තු සම්පත් අයින් කරාම කෙලෙස් නැති වෙනවා කියලා හිතනවා. බැඳීම තියෙන දරුවෝ නිසා, දරුවෝ නැති වුනහම, වඳ වුනහම කෙලෙස් නැහැ, දරුවන්ට තියෙන බැඳීම නැති කියලා හිතනවා. ඈ බැඳීම තියෙන ගේදරවල් වල ගේදරවල් නැති වුනහම මේ කෙලෙස් නැහැ කියලා හිතනවා. එහෙම නෙමෙයි. කෙලෙස් නැහැ මේ කිසි දෙයක. ඒ නිසා නෙවැරදි දහමක් තියෙන කාලේ මුළු ආසියාව මුළු ලෝකෙම 180 ගානක් වෙනකම්ම, 70 ගානක් 80ක් විතර වෙනකම්ම සමස්ත ලෝක ජනගහණයෙන් බෞද්ධයෝ බවට පත් වුණා ඉතිහාසයේ. මුළු ලෝක ජනගහණයෙන් 180ක් දක්වා ධර්මාශෝක අධිරාජයාගේ සමයේදී නේද එහෙම සිදු වුණා කියලා කියනවා නම් අද කියද ඉන්නේ 100ට. බොහොමල් ප්‍රමාණයයි. ඇයි? මග වරද්ද ගත්ත නිසා, බෙහෙත් වට්ටෝරුවට වැඳ වැඳ ඉන්න නිසා. දහම් පාසලෙන් පාසලෙන් නිවැරදි අධ්‍යාපනයක් මනුෂ්‍යයාට මානවයට නොවැටිච්ච නිසා. අපේ හාමුදුරුවන්ට අදාළ විදියක ක්‍රමවේදයක් අරගෙන අපේ ස්වාමීන් වහන්සේලාගේ අධ්‍යාපන පද්ධතිය අපිම හදාගෙන වැඩ කරේ නැති වුණොත් හාමුදුරුවෝ ටිකක් ඉවරයි මේ විභාග අධ්‍යාපන ක්‍රමය නිසා. ඒ නිසා තම තමන්ගේ දරුවෝ ඉන්නෝ නම් තම තමන්ට අවශ්‍ය කරන අධ්‍යාපනයන් වෙනවම ලබා දෙන්න හිතන්න නම් එපා. පාසලෙන් අධ්‍යාපන ආයතනයෙන් තමන්ගේ දරුවාට අවශ්‍ය කරන සියල්ල උගන්වයි කියලා. කුරුල්ලෙක් දන්නෝ, ඔය හාවෙක් දන්නෝ තමන්ගේ දරුවට මොකද්ද ඕන කියලා. මොකද්ද කුරුල්ල දන්නේ? මගේ දරුවට ඕන ජීවත් වෙන්නට පුළුවන් අධ්‍යාපනය කියලා ඌ දන්න නිසා ඌ උගන්වන කුරුල්ල ලස්සනට ජීවත් වෙන්න පුළුවන් අධ්‍යාපනය. ඉතින් මේ තියෙන අධ්‍යාපනය ජීවත් වෙන්නවත් බෑනේ. අඩුම දරන්නේ කොච්චර මේ මානව අධ්‍යාපනය තුළ ශ්‍රේෂ්ඨ වෙනද? මුට ජීවත් වෙන්නත් බැරි වෙනවා. එතකොට අර තිරිසන් සතෙක්ගේ අධ්‍යාපනයට තඩා පල්ලෙහා තියෙන්නේ. බුදුදහමෙන් ගන්නා වූ අධ්‍යාපනය තුළ මනුස්සයාගේ ගැටලු සංසිඳනවා වෙනුවට ගැටලු වැඩි වෙනවද? ගැටලු අවම කරගන්න ඕන, ගැටලු නැති කරගන්න ඕන, මානසික රෝග පීඩා අඩු කරගන්න ඕන, නැති කරගන්න ඕන, නැති වෙන්න ඕන. ඉතින් මේ ධර්ම කරුණු වලින් ඔබේ හිතට වඩාත්ම ප්‍රකටව දැනුණු එක බණපදයක් ගන්න. එහෙම නැත්නම් එකක් වැටහිලා ඇති. ඒක ගැඹුරින් සම්මර්ෂණය කරන්න. ඒකම යන්න. ඒකම ඔබට නිවන් දොරටුවක් වේවි. ඇඳලිනේ සම්මර්ෂණය කරන්න ඇති කෙනෙකුට මේ සම්බුද්ධ ශාසනයේ කිසිදු අධිගමයක් නැත. ඒ කියන්නේ තේරෙන භාෂාවෙන් කියතොත් කල්පනා කරන්න ඇති කෙනෙකුට. කල්පනා කරනවා කියන වචනේ තමයි දැන් සම්මර්ෂණය කියන එකට මට හිතෙන්නේ ගැළපෙනවා. මොකද මොනවද කල්පනා කරන්නේ? ඒ කියන්නේ හිතල බලනවා, කල්පනා කරනවා. හැබැයි කල්පනා භාෂාත්මකව බැලුවොත් කල්පනාව කියන එක වැරදි. විදර්ශනාවයි කල්පනා කියන්නේ දෙක. නමුත් තේරෙන විදිහට දැන් කියන්න පුළුවන් කල්පනා කරලා බලන්න. ටිකක් අමාරු, ටිකක් කරකසයි, කමක් නැහැ. නමුත් ඒක තමයි මාර්ගය. විදර්ශනා මාර්ගය තමයි සත්‍ය අවබෝධ කරගන්න තියෙන සත්‍ය මාර්ගික උපදේශනයක් ලැබෙන්න ඕනේ. මේ මඟ විදර්ශනා වෙන්න ඕනේ. එහෙම විදර්ශනා වෙනකොට මොළේ සුද්ධ වෙලා හිත සුද්ධ වෙලා සුවි සුද්ධං අහෝසි කියන තැනට එනවා. සියල්ල සුද්ධ වෙලා අහෝසි වෙලා විශ්වයේ කොටසක් නොවේ තව දුරටත් විශ්වය හා සමාන කෙනෙක් බවට පත් වෙනවා. අන්න එයා අනන්තයි. එයා අප්‍රමාණීය. එයා තමයි අකාලික වෙන්නේ. විශ්වය හා සහ සම්බන්ධ වෙන කෙනා තමයි අකාලික වෙන්නේ. විශ්වයේ කොටසක් වෙච්ච කෙනා කාලය. එනිසා මේ ලෝකේ කාලතරණය කරපු කෙනෙක් තමයි අනිවාර්යෙන් ආර්ය මාර්ගයට පත් වෙන ඕනම කෙනෙක් කාලතරණය කරපු කෙනෙක්. දැන් මමත් කාලතරණය කරපු කෙනෙක්. කාලේ හිටියා, කාලය විනාශ වුණා. එතකොට කාලේ ඉක්මවා ගමන් කළ හැකි ලෝකයේ කෙනෙක් ඉන්නවා නම් ඒ ආර්ය භූමියට පත් වෙච්ච ඕනම කෙනෙකුට පුළුවන්. එතකොට ඒක ඒ දවස්වල මිනිස්සුන්ට තේරෙන්නේ තියෙන මිනිස්සුන්ට පැහැදිලි කරන්න කිව්වා මුගලන් හාමුදුරන්ට පුළුවන් උස්කලාතක් පහත් කරනවා වගේ ට වඩා වේගෙන් ආවල් දිවි ලෝකේ ඉඳලා මේ දිවි ලෝකෙ පෙනී හිටින්න. එහෙම නැත්නම් මේ අපේ ලෝකෙ වටේ හත්වතාවක් කරගෙන පුළුවන් කියලා කිව්වා. මොකක්ද එකෙන් අදහස් වෙන්නේ? කාලේ ඉක්ම වූ ගුණය. ශක්තිමත් පුරුෂයෙක් වේගයෙන් තම අතපාත් කරනවට වඩා වේගෙන් හත්වතාවක් ලෝකෙ වටේ කරගෙන පුළුවන්. මොකක්ද එකෙන් අදහස්? අපිට හිතන මේ මස් ශරීරයේ තරම් ලෝක වටේ හත්වතාවක් කරගෙනවා කියලා. එතකොට පැයට කිලෝමීටර් කීයක වේගයක් ඕනද කියලා පොඩ්ඩක් ගෙදර ගිහලා කැල්ලකින් ගණන් හදලා බලන්න. මේ තප්පරයකට, තප්පරයනේ යන්නේ මෙහෙම අතපාත් කරන්න. එතකොට තප්පරයට හත්වතාවක් කරගෙන ලෝක වටේ තියෙන භ්‍රමණ කිලෝමීටර් ගාන දන්නවා. ඒක වැඩි කරන්න හතෙන් වැඩි කළා. එතකොට මේ වේගයට ඊළඟට විද්‍යාත්මකව හරි යකඩයක් යවන්න පුළුවන්ද කියලා බලන්න. මා ශරීරය නෙමෙයි යකඩයක්වත් යවන්න පුළුවන්ද කියලා බලන්න. මොකද වෙන්නේ? ඒ වේගය තුළ වායුගෝලයේ අනිවාර්යෙන් මොකද වෙන්නේ? උණු වෙනවානේ. දැන් අපි දන්නවනේ පැර කිලෝමීටර් 20,000ක 30,000ක වේගයක් ගත්තත් ඔය උල්කාපාතයක් එද්දී ඒක උණු වෙලා බිමට වැටෙන්නේ. ගල් ගෙඩියක් වුණත් උණු වෙනවා. ඉනි ගන්නවා. ඒකෝර මේ කතන්දරේ වෙන කතාවක් තියෙන්නේ. මේ තමයි කාලතරණේ කාලේ ඉක්ම වූ වේගය. හරිනේ. ඉතින් ওই ධර්ම කරුණ හැම එකක්ම පින්නතුන්ලා gedara ගිහිල්ලා මේ විවේක ස්ථානයක තමන්ට ලැබෙන තැනක තමන්ගේ බණ ධර්ම කරුණක් හිතට වැටිච්ච තැනක තමයි ඒක ගැන විදර්ශනා කරන්න ඕන. වාහනේ යද්ද ගමන් හරි තමන්ට විශේෂ ධර්ම කරුණක් වැටුනොත් හිතට හිතන්න වාහනේක එක වෙනම තැනක පාක් කළා හරි ඒක ගැන හිතන්න ඕන. කල්පනා කරන්න මොකද ඔබව ගොඩ දාගන්න ඉක්මනින්ම. ඔබට පිහිට නැහැ ස්වාමියවත් දරුවවත් ධනයවත් කවුරුත් පිහිට නැහැ. ඔය කවුරුත් එන්නේ නැහැ ඔබත් එක්ක මේ 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 චිමිනියට යන්න. පුච්චනයකට නේද සෝපිටනට යන කවුරුත් එන්නේ. ඔබ තනියෙන් යන්නේ. ඒ නිසා ඔබව ගොඩදාගන්න එක ඔබේම වගකීමක්. රූප එකක් එක කවුරුත් යන්නේ. හාමුදුරුවත් එන්නේ. අපි හාමුදුරුවන්ගේ පැත්ත අරගෙන කතා කර කර මේ හිටියට හාමුදුරුව එන්නෙත් නැහැ. බොස් එන්නෙත් නැහැ. රක්ෂණ සමාගම එන්නෙත් නැහැ. කවුරුත් එන්නේ නැහැ. ඒක වහම වටහාගෙන කටයුතු කරන්න. ඒක හොඳට හිතන තදින් ගන්න ඕන. මොකද්ද? අවුරුත් එන්නේ. ඇයි? අපිට ඒකට අවශ්‍ය කරන වීරිය උපදවා ගන්න. අපමාදේන සම්පාදේත. ඉක්මනින්ම මේක තේරුම් ගන්න කියන බුද්ධානුශාසනාව කළේ ඒකයි. තන අග බැඳි රැඳි පිණිබිඳ වැනි ජීවිත අපට තිබෙන නිසා. ඒ නිසා අප්‍රමාදී ඔබේ ජීවිතය ඔබ වටහා ගන්න. මේ ලෝකේ තියෙන සරලම ධර්මය මොකක්ද කියලා හෙවොත්, ලේසියෙන් අවබෝධ කරගන්න පුළුවන් ධර්මය මොකක්ද කියලා හෙවොත් මම කියන්නේ නිවන් ධර්මය. එතකොට මෙච්චර අමාරුයි. අපි මිනිස්සු සරල දේවල් කරන්න අකමැති නිසා. අපේ මිනිස්සුන්ට ඕන කොස් ගෙඩි, පොල් ගෙඩි වගේ ලොකු ඒවා. පොඩි දෙයක් කරන්න දන්නේ නැති නිසා, පොඩි තැනින් හිතන්නේ නැති නිසා තමයි මේක ලොකු දෙයක් වෙලා තියෙන්නේ. නැත්තම් මේ ලෝකේ තියෙන ඉතාම ලේසිම දේ තමයි නිවන් අවබෝධ කරන එක. දැන් ඉතින් කියයි මූට හෙන ගහන්න එපැයි මේ කාලකන්නට මෙච්චර බෝසත් කෙනෙක් පාරමී පුරලා පුරලා අවබෝධ කරගත් එක මූ කියනවනේ මේක ලේසිම එකයි කියලා. ඒවා ඒක තමයි අමාරු වැටිච්ච කෙනෙකුට තේරෙන ස්වභාවය. තේරුණා නේද? තේරුණා නේද? දැන් මැජික් එකක් පෙන්නනවා. මැජික් එක බලන් ඉන්න අය මොකද්ද කියන්නේ? කනේ කියලා පුදුමෙන්ට පත් වෙනවා. අපි මැලික් මැදි දන්නේ කා මොකද කියන්නේ? මැදික් කරන මනුස්සයව මොකද ඒකට කියන්නේ? මේක අති සරල පොඩි ට්‍රික්ස් එකක් තියෙනේ කියලා මිනිහා කියනවා. බලන් ඉන්න කෙනා මොකද කියන්නේ? හරියම හරි මැජික් එක. ආ පුදුම මැජික් එක. මේ මේ ඒක පුදුම දෙයක්. කෙලින්ම කඳ දෙකට වෙන් කළා. එහෙම නැත්නම් සුදු පාට කොලේ නිල් පාට කළා. ඒක පොඩි බටේකින් කුඩ 10ක් ගත්තා. මේ ඉන්න මිනිස්සයා එක පාට නොපෙනී ගියා. මෙයා අහසේ පා වුණා. නමුත් මැජික් එක දන්න මිනිස්සයා දන්නවා මේක බොහොම පුංචි දෙයක් කියලා. බලන් ඉන්න කෙනාට මේක ලොකුකම තියෙන්නේ. ලොකුම තියෙන්නේ. අන්න ඒ වගේ මේ නිවන් දැක්ක කෙනා දන්නවා මේක පුංචිම පුංචි දෙයක් කියලා. තේරෙනවද නේද? එතින් මටත් තේරුණා මේ පුංචිම පුංචි දෙයක් තිබුණු පැටලිලා තිබුණු තැනක මං නළලේ ඩොට් එක ලෝකෙ වටේ ගිහින් හෙව්වනේ. මොකද මොකද කතාව? නළලේ ඩොට් එක මෙතන තියෙන ඩොට් එකක් තියෙන පොඩි කාලේ අපි දෙන්නේ නළලේ ඩොට් එක ලෝකෙ වටේ ගිහින් හෙව්වා. ඉතින් මේක අහුවෙච්ච දවසට ඔබ කියන්නේ මොකද්ද? පුදුමෙන් පුදුමෙන් පත්තලා හිනච්චනවා, දුකත් හිතෙනවා, හැදෙනවා, සතුටත් හිතෙනවා. මේ මාර වැඩක් නේ මට මෙච්චර කාලයක් වෙලා තියෙන්නේ. මොකද්ද? නල්ලේ ඩොට් එක ලෝක වටේ ගිහින් ගෙව්වා. දැන් මේ කරදරේ ඔබත් ඇටිලා ඉන්නව කමන්නේ. හැබැයි ලෝකේ වටේම හරි ගිහිල්ලා අවසානේ මිනිහ බලයිනේ නල්ලන්නේ අත ගන්න බලයිනේ මෙතන තියෙනවද කියලා. අන්න ඒ වගේ සිද්ධියක් ඔතන වෙනවා. ඒකට Tamanටත් දුක හිතෙනවා. පරාදීම මෙච්චර කාලයක් මහන්සි වුණේ කියලාත් හිතෙනවා. මෙච්චර සරල දේ මේ ළඟින් බලන්න නැතුව ඇයි මං දුරින් බැලුවේ කියලා හිතෙනවා. යුනාටි තින් ඕක කොහොම තමයි නේ? ඒක තේරෙන්නේ නැහැ. දුක් විඳ කෙනෙකුට විතරයිනේ සැප හඳුනන්න පුළුවන්. නෑ, උපතින්ම සැප ඇතුව විපතන අය කොළඹ පවුල් වල දරුවෝ ඉන්නෝ ඇත්තට මේගොල්ලෝ සැප කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. තේරෙන්නේ නේද? සැප කියන්නේ මොකද? උපත්ති ඉඳලම සැපම සැපම ඉඳලා පස්සේ ඒගොල්ලන්ට හිතෙනවා මේ සැප තමයි දුක කියලා. තේරෙන්නේ නේද? සැප තමයි දුක කියලා හිතෙනවා. සැප තමයි දුක කියලා හිතෙනවා. මොකද සැප දුක කියන්නේ තාකල්පයක් වන නිසා. දැන් බුදුවරයෙකුට මහමග වැඩකම කළා, ධර්ම දේශනා ගොඩක් කළා, දුක නෙමෙයිනේ. ඇයි ඒ? ඒක බුදු කෙනෙක්ගේ බුද්ධ චර්යාවර නිසා. දැන් දැක්කනේ කාකල්පේම තමයි සපත් වෙන්නේ, දුකත් වෙන්නේ. තමන් ඉන්න තැන දුකයි කියලා හිතුවොත් ඒක දුකයි. තමන් කරන දේ තුළ තමන්ට සපයි කියලා හිතුනම ඒක ආත්මාශ්වාදයක් වුණාම ඒක සපයි. ආකල්ප භුක්ති විඳිනේ. ඉතින් ඒ නිසා පින්වත්නි, ඔය හැම වචනයකම මහා ගම්භීරකමක් තියෙනවා කියලා හිතන්න. මොකද ඒ විශ්වයේ ධර්මයක් ආනන්ද හාමුදුරුවන්ගේ ධර්මයක් නෙමෙයි. ඒ නිසා ඒ දහමට ගරු කරන්න, ඒ ධර්මයේ තේරුම් කරගන්න, වටහා ගන්න, එහෙම ගරු කරලා කටයුතු කරන්න කියලා කියන්නේ ඔබේ මේ යහපත පිණිස. ඔබට කරුණාවෙන්මයි තතේව අනුකම්පාය. ඔබට අනුකම්පා පිණිසයි මේ ධර්මයේ දේශනා කරන්නේ. එහෙම නැතුව මම අහවල්ලේ කරෝ ඇත්තට බල කියන්නේ. මම මොකටද ඇත්තට බල කියන්නේ? මට වැඩක් නැහැ නේ. නමුත් ඒ නිසා බුදු කෙනෙක් අපෙන් ඉල්ලපු ඉල්ලීමක් අපි ඉෂ්ට කරනවා ඇරෙන්න මට නම් ඔය ඇත්තට බණ කියලා වැඩක් නැහැ. ඒ විශේෂයෙන් ධර්මයට ගරු කරන්නේ නැති කෙනෙකුට මම බණ කියන්නේ නැහැ. ධර්මේ එපා කියන කෙනෙකුට මම බණ කියන්නෙත් නැහැ. ඒගොල්ලන්ට බණ ඇහෙන්නෙත් නැහැ. කොච්චර මේ කන් තියාගෙන අහගෙන හිටියත් එයාට බණ ඇහෙන්නේ නැහැ. ධර්මයට ගරු කරන්නේ නැති කෙනෙකුට එයාට පේන්නේ ඒක මොකක් හරි ඇදක් උදක්. තේරෙනව නේද? ධර්මයට ගරු කරන්නේ නැත්නම් එයාට පේන්නේ ඇදක් උදක්. ඒක තමයි ස්වභාවය. මිනිස්සුත් හරියට පොලිස් නිලධාරීන් වගේ තමයි. ඌට පාර යන වාහනයක් දිහා බලලා පොලිස් කාර්යයකට හිතුනොත් මේ වාහනේ ලියන්න ඕන කියලා ඌ කොහොම හරි වැරදියක් හරි දාලා ඒක ලියනවා. ඒක උපදේශයක් දීලා අවවාදයක් දීලා වැරද්දක් කළත් යවන්න ඕනේ කියලා හිතුනොත් යවනවා. ඊට එක වැරද්දක් කියන විරලා කෑ ගහනකොට දවසක් මිනිස්සෙකුට කියනවා මට ඇහුණා මහත්වෝ මම එකයි ලිව්වේ මම තාම මේක චෙක් කළොත් එහෙම මට වැරදි 10ක් ලියන්න පුළුවන් කිව්වා. තේරුණානේ? වැරදි 10ක් ලියන්න පුළුවන් කොයි නිසා ඔක ගෙවල යන්න කිව්වා. ඒ වගේ තමයි මේ දේශනේ අහගෙන ඉඳලා මේ දේශනේ වැරද්දක් හොයන්න කියලා හැමෝ මේ වචනනේ අනුන්ගේ වචන සම්මුති වචන මේ වචන ඕනේ හැඩයකට බලන්න පුළුවන්. මගේ වැරදි කියන්න බලන්න බලාගෙන ඉද්දී සාමාන්‍ය දෘෂ්ටිගතව වැරදි කීයක් කියන්න පුළුවන්ද කියලා. තේරෙන්නේ නැද්ද? ඔන්න මම්ම කියන්න වැරදි කොච්චර තියෙනවද කියලා. මං හිනාවෙන්න. මේක වැරද්දක්. මං අතපය දික් කරනවා මේ මතපය දික් කරනවා ඒක සම්මුතියෙන් තියෙන ක්‍රමවේදයට වැරද්දක් හස්ත විකාර අතපය දික් කරන්න තහනම් කොර වුණා වගේ බන කියන්න ඕන hina වෙන්න තහනම් විශේෂයෙන් කාන්තාව hina වෙනවා කාන්තාවට සම්පූර්ණයෙන් තහනම් දසන් පෙන්වා සිනහසීම තහනම් දත් ටික පෙන්වන්න පුළුවන් තමන්ගේ ස්වාමියට විතරයි එන කෙනෙකුට පෙන්වෙන්නේ එහෙම ඒක තහනම් ඒ නරකක් හැදියට සලකන්නේ. තා මොනවද? තා මොනවද? තායිදෙන් තියෙන ගාථාවක් නෑ, මාතෘකාවක් නෑ. මොකක්ද නෑ? නිදාන කතා නෑ. පොත නෑ. පෙළ නැහැ ඉලක්ක නැහැ තිබිච්ච තැනක් නැහැ තමනෝදේ ඔව් සබ්බ්‍යත්‍ය වචනම නෙමේ තිබුණේ සමහර තැන්වල සබ්බ්‍ය අසබ්බ්‍ය කියලා ගැටෙන වචන තිබුණා තව තමනෝ තිබ්බේ ඔව් දේවතා ආරාධනාව තිබ්බනේ ඒක තිබ්බේ අවසානයේ දෙයියන්ට බින්දුන්නේ ඔය ඔක්කෝ ඕනම් වැරදි ගණේට ටොන් එකටම දාන්න පුළුවන් වැරදි හොයපු කෙනෙකුට ලේසියෙන් ලේසි වෙන්න මම ඔය මේ කොටස් කරලා දුන්නා දැන් ඉතින් හොයාගන්න ලේසි ඉන්නේ කියලා හොයාගන්න පුළුවන් නේ ඒ නිසා ගෙදරකින් මල් පැල ගෙනියන්න එන මිනිස්සයා මල් අරන් යනවා කුණු ගෙනියන්න එන ට්‍රැක්ටරේ කුණු අරන් යනවා කුණු ඉල්ලන කෙනාට කුණු දීලා මල් ඉල්ලන කෙනාට මල් දීලා මං සතුටින් ඉන්නවා. ඒ නිසා ඔබ කුමක් රැගෙන යනවාද කියන එක තේරුම් කරගන්න ඕන. ඒ නිසා ගහ ළඟට ගිහිල්ලා පොතු අරන් යනවා, කොළ අරන් යනවා, අරටු අරන් යනවා, ගෙඩි මල් අරන් යනවා විවිධ මිනිස්සු. මේක තමයි ලෝකෙ හැටි. ඔබ වඩාත්ම අර්ථ සම්පන්න දේ, ඵලදායී දේ ජීවිතයට එක් කරගෙන ඔබේ සංසාරේ ගොඩ දාගන්න. ඔබ හැම දෙනාට සම්මා සම්බුදු සරණයි. අපේ පින්වත් උපුල් කරුණාරත්න පින්වත් නැත්තුමා දායකත්වයේ දක්වමින් එතුමන්ගේ උපන් දිනය වෙනුවෙන් සිත ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා පවුලේ හැම දෙනාම. එතුමන්ට ධර්ම අවබෝධය පිණිසම මේ කුසල ධර්මයේ හේතු වාසනා වේවා, සුබ උපන් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගෞරවසීය සාමින් වහන්සේටත් පෞලේ සෑම සිළු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරන පින්වතුන් හැම දෙනාටමත් සෙත් ප්‍රාර්ථනා කරනවා. ආයුර ආරෝග්‍ය සැප වර්ධනය වේවා, සද්ධර්මයේ සැනසීම ලැබේවා කියලා. ඒ වගේම මිය ගිය දෙමව්පියන් ඇතුළු සියලුම ඥාති මිත්‍රාදීන්ගේ භවගමන සුභතිගාමී වේවා. සසර යහපත් උප්පත්ති භාවයන් ලැබගෙන ප්‍රාර්ථනීය බෝධියෙන් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරගෙන ජයරත්න මිදිපොල පින්වත් මහත්මා පින්වත් දායකත්වයක් දක්වමින් කටයුතු කරනු ලබනවා. ඒ පින්වත් මහත්මාණන්ගේත් බලාපොරොත්තු සියල්ල සඵල සිද්ධ වේවා. තුරුණුවන්ගේ ආශිර්වාද බලයෙන්, සද්ධර්ම ආශිර්වාද බලයෙන් රෝග පීඩාදී දුරු වෙලා කායික මානසික සුවය ලැබේවා. සද්ධර්මයේ කෙරෙහි තව තවත් සිත් යොමු වේවා. මෙලොව වශයෙන්ම උතුම් නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය කරන සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා බල ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දේශකයාණන් වහන්සේටත් පවුලේ හැම දෙනාටමත් රටවාසී ලෝකවාසී සහභාගී වෙ සිටින සියලු දෙනාටමත් රෝග පීඩාවන්ින් දුරු වෙලා කායික මානසික සුවය සැපේ ලැබේවා. මෙම දහම් කුසල බලයෙන් ඒ හැම දෙනාගේම උතුම් නිවන් අවබෝධයන් සාක්ෂාත් කරගනිත්වා කියලා දායකත්වයේ දක්වමින් ඒ ජයරත්න මෙදිපොල පින්වත් මහත්මා දායකත්වයේ දක්වන එතුමන්ටත් එසේම අපි ආයුර ආරෝග්‍ය සපවර්ධනය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සහභාගී වූ හැමදෙනාටමත් සද්ධර්මයේ අන්තර්ජාලයේ ශ්‍රවණය කළ හැමදෙනාටමත් අප්‍රමාදී විහරණේ යුක්තව කටයුතු කරන්නට මේ දහම් පද පෙළ හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.